නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ විශේෂයෙන්ම හිතේ පැන නගින විවිධාකාර ප්‍රපංච සමනය කරගන්නා විවිධ ක්‍රමෝපායන් සම්බන්ධයෙන්. ඉතින් ප්‍රපංච ගැන අපි ටිකක් ඉගෙන ගත්තා මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙන්. මුලින්ම කොහොමද ඊටාම සූක්ෂම අන්දමින් හිත ඇතුළේ ප්‍රපංච ගොඩනැගෙන කියන කාරණාව ගැන අපි අනුව සාකච්ඡා කළා. ඊට පස්සේ අපි ඉගෙනගත් යම් යම් දහම් කරුණු කොහොමද ප්‍රායෝගිකව යොදන්නේ, භාවනාවට ඇතුළත් කරගන්නේ කොහොමද, එමන් නැත්නම් චිත්තානුපස්සනාවකට එකතු කරගන්නේ කොහොමද වැනි කාරණා අපි ඊළඟට ගත්ත ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආශ්‍රයෙන් අපි ඉගෙන ගත්තා. එතකොට අපි එක පැත්තකින් යම් පමණක සිද්ධාන්තමය දැනුමකුත් ඒ සිද්ධාන්ත උපයෝගී කරගනිමින් අපි ඇතුළත් කරගත්ත, අපි අවබෝධ කරගත්තේ යම් කිසි සුතමේ ඥානයක් උපයෝගී කරගෙන කොහොමද ප්‍රායෝගිකව අපේ හිත ඇතුළෙම ගොඩනැගෙන විවිධ ප්‍රපංච දුරු කරමින් හිත තව තව සංසිඳුවමින් ඉදිරියට අරගෙන යන්නේ, ඉන්ද්‍රිය භාවනාවක් වඩන්නේ කොහොමද කියන කාරණාව ඊට පස්සේ අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආශ්‍රයෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් අපි පිවිසලා ඉන්නවා තවත් කොටසකට. ඒ තමයි දීඝනිකායේ සක්කපංස සූත්‍රය. සක්කපංස සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රයාට ප්‍රපංච සමනය සම්බන්ධයෙනුත් තවත් නොයෙකුත් කාරණා කීපයක් සම්බන්ධයෙන් අතිශය ප්‍රායෝගික වැඩපිළිවෙලක්, මාර්ගයක්, ප්‍රතිපදාවක් කියලා දෙනවා. ඉතින් එතකොට අපි කෙටියෙන් මතක් කරගත්තොත් අපි මේ වෙනකොට සක්කපංස සූත්‍රයේ සාකච්ඡා කරපු කරුණු, එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ වැඩ වාසය කරන රජගහ නුවර ඉන්දසාලා කියන පර්වත මේ ගල් ගුහාවක, අන්න ඒ අවස්ථාවේදී සක්‍රදේවේන්ද්‍රයාට අදහසක් පහළ වෙනවා, මම භාගතුන් වහන්සේ මුණ ගැහිලා ධර්මයක් සාකච්ඡා කළා නම්, මගේ හිතේ තියෙන යම් යම් සැක සංකා දුරු වෙන අන්දමින් ධර්ම සාකච්ඡාවක් කළා නම් අතිශය වැදගත් කියලා. ඉතින් ඒ වෙලාවේදී එතුමා එක පාර්ටම බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ඉන්නේ නැතිව තමන්ගේ අතවැසියෙක් වන පංචසික දිව්‍ය පුත්‍රයාට කතා කළා. මේ කියනවා තමන්ගේ පැමිණීම භාගතුන් වහන්සේට සැල කරන්න කියලා. ඉතින් එතකොට පංචසික දිව්‍ය පුත්‍රයා තමන්ගේ ඒ වීණාවත් අරගෙන තමයි බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ඉන්නේ. ඇවිල්ලා ඉතින් එයා තමන්ගේ හිතේ තියෙන එක්තරා අන්දමක ප්‍රේමයක් හා සම්බන්ධ මේ කවි ගායනාවක්, ගීත ගායනාවක් එක්ක ත්‍රිවිධ රත්නයේ ගුණ මිශ්‍ර කළා යම්කිසි වාදනයක් සහ ගායනයක් ඉදිරිපත් කරනවා. ඉතියා බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේව සතුටු කරන්න ඒ අන්දමින්. ඉතින් ඒ විදිහට යාගේ ගායනය අවසන් වුණාට පස්සේ කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ තියාගේ ගායනයත් නැත්තම් ගීතරාවයත්, එයා ඉදිරිපත් කරපු සංගීතරාවයත් එකිනෙකට හොඳින් ගැළපිලා එකක් අනික අභිභවා යන්න නැතුව ගානට උණුන් හා සම්බන්ධ වෙලා ඉදිරිපත් කරපු බව ඉතින් ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ භාගතුන් වහන්සේ පංචසිකයි දැන් බොහොම සුහද සාකච්ඡාවක නිරත වෙමින් ඉන්න අවස්ථාවේදී සක්‍රදේවේන්ද්‍රයා මතක් කරනවා තමන් ආපු කාරණාව පොඩ්ඩක් මතක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේට. ඒ තමයි සක්‍රදේවේන්ද්‍රයා දැන් භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණෙනවා කියන කාරණය. ඊට පස්සේ ඒක සැල කරාට පස්සේ භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න සක්‍රදේවේන්ද්‍රයා තමන්ගේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයනුත් සමග පැමිණෙනවා. පැමිණලා ඊළඟට භාගතුන් වහන්සේත් එක්ක එයත් එතුමාත් යම් පමණක සතුරු සාමීජි කතාවක යෙදෙනවා. සතුරු සාමීජි කතාවෙන් පස්සේ තමයි ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්නේ. සතුරු සාමීජි කතාවටත් ඇත්තරම යම් ධර්මානුකූල කාරණා කීපයක්ම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අර ගෝපක කියන ඒ දිව්‍ය පුත්‍රයාගේ ශ්‍රී විභූතිය ගැන එතුමා සඳහන් කරනවා. ගෝපිකා කියලා ටිකක් දුප්පත් කාන්තාවක් ඉඳලා තිනවා ඒ කාලේ මේ මනුෂ්‍ය ලෝකේ. එතුමිය බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කෙරෙහි බොහොම පැහැදීමෙන් දම්පින් කටයුතු වල යෙදিলা, ධර්මය අනුව කටයුතු කළා. ඒ වගේම තමන් ඉන්න කාන්තා ස්ත්‍රී ආත්මයෙන් අයින් වෙලා පුරුෂාත්මයක් ලබන්න බලාපොරොත්තුෙන් විවිධ දානමාන ආදී කටයුතු වල නිරත වෙලා තිනවා. ඉතින් ඒ කුසල කර්මයන්ගේ ආනිසංසයෙන් අය පුරුෂාත්ම භාවයක් ලබනවා, එපමණක් නෙමෙයි දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් උත්පත ලබනවා. ඉතින් ඒක ඒ තමයි ගෝපක කියන දිව්‍ය පුත්‍රයා. ඉතින් එතුමාගේ ඒ කතා ප්‍රවෘත්තියත් ඊට පස්සේ ඒ ගෝපක දිව්‍ය පුත්‍රයා ඒ එතනම පහළලා හිටිය තමන්ට වඩා අල්පේ ශාක්‍ය වූ වෙනත් දිව්‍ය පුත්‍රයන් 3 දෙනෙක්ගේ හිතේ සංවේගය පහළ වීම සඳහා කරන ප්‍රකාශයකුත් ඊට පස්සේ මේ සක්දේව රජතුමා ඉදිරිපත් කරනවා. ඉතින් ඒ අනුව උද්‍යෝගවත් වෙන නැත්නම් සංවේගය පහළ කරගත්ත එතන හිටියේ දිව්‍ය පුත්‍රයන් 3 දෙනාගෙන් 2 දෙනෙක් භාවනා වඩලා අනාගාමි තත්ත්වයටපත් වෙලා තවතිසා දිව්‍ය ලෝකෙන් චුත වෙලා සුද්ධාවාසවල පහළ වුණා කියලත් සඳහන් කරනවා. ඉතින් මේ අන්දමින් බොහොම සුහද කතා සංවාපයක් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහන්න තියෙන බවත් ඊට අවසරය ලැබෙන මේ ඉල්ලලා දැන් සක්දෙවි රජතුමා බුදුරජාණන් වහන්සේට කතාවක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් තේරුම් ගන්නවා මේ තැනැත්තා බොහොම බුද්ධිමත් තැනැත්තෙක්. මේ කරන සංවාදයේදී බොහොම ෂණිකව අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තීක්ෂණ බුද්ධියක් මේ සක්දෙව් රජතුමාට තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න අහන්න ඉඩ සලස්සනවා, අනුමැතිය දෙනවා. ඊට පස්සේ අහන ප්‍රශ්නය තමයි මුලින්ම අහන ප්‍රශ්නය තමයි දැන් මේ ලෝකේ මිනිස්සුයෝ ඉන්නවා, ඒ වගේම දිව්‍ය ලෝකවල දෙවියෝ ඉන්නවා, ගාන්ධර්වයෝ ඉන්නවා, නාගයෝ ඉන්නවා, අසුරයෝ ඉන්නවා, මේ විදිහට විවිධාකාර ප්‍රජාවන් මේ 31 තලයක ජීවත් වෙනවා. ඉතින් එතකොට මේ පිරිසගේ එක්තරා අන්දමක හිත්වල තියෙනව හැඟීමක් අපි සියලු දෙනාම උණුවුන්ට වෛර කරන්න නැතුව, ගහ බැන ගන්න නැතුව බොහොම සාමකාමීව ජීවත් වෙන්න ඕනේ කියලා එක්තරා අන්දමක හැඟීමක් තියෙනවා. නමුත් ඒ බඳු හැඟීමක් තිබුණාට මොකද, ඔවුනොවුන් අතර බොහොම අඩදබර තියෙනවා, කලකෝලාහල තියෙනවා, ඔවුනොවුන් හා විරසක වීම තියෙනවා, වෛර කිරීම, ගුටි බැන ගැනීම, ඔය ඔක්කොම දේවල් තියෙනවා, කලහ තියෙනවා, විග්‍රහ තියෙනවා, ඉතින් නානා ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. මේකට හේතුව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ බඳු ප්‍රශ්නවලට මූලික හේතුව තමයි ඉස්සා මච්චරිය කියලා කියන්නේ. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් කියලා කියන්නේ. එක්තරා අන්දමකින් එක්කෙනෙකුට උවමනා දෙයක්, එයාගේ ආසාව තියෙන දෙයක් තවත් කෙනෙක් උරුම කරගෙන තවත් කෙනෙක් භුක්ති විඳිනවා දකින්නකොට මේ තැනැත්තගේ හිතේ යම්කිසි ඊර්ෂ්‍යාවක් පහළ වෙන්න පුළුවන්. ඒ වගේමයි තමන් සතු දෙයක් අනිත් කෙනෙක් ඉල්ලද්දි හෝ අනිත් කෙනෙක් නැතුව බලාගෙන ඉඳද්දි ඒක අනිත් කෙනාට දෙන්නේ නැතුව අනිත් කෙනත් එක්ක බෙදා හදා ගන්න නැතුව තමන් තුළ මසුරුකමක් පහළ වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් කියන අකුසල් දෙක බුදුරජාණන් වහන්සේ පෙන්නවා අර වගේ සාමකාමී පරිසරයක් ගොඩනැගෙන්න තියෙන ප්‍රධාන බාධාවක් වශයෙන්. ඉතින් අපිට අද කාලේ වුණත් මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් හුඟක් දෙනෙක් විවිධාකාර දේවල් බලාපොරොත්තු වෙනවා, විවිධාකාර දේවල් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ සියල්ල ලබා ගැනීමේ හැකියාවක් වත් පොහොසත්කමක් ඇත්තේ නැහැ. හැබැයි ඉතින් තවත් කෙනෙක් යම් යම් ක්‍රම පාවිච්චි කරලා ඒවා ලබාගෙන භුක්ති විඳිනවා. ඉතින් ඒක දකින්නකොට ඉතින් මේ අයගේ හිතේ ලොකු ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඊළඟට අඩදබර ඇති වෙනවා. ඒ අයට යම් යම් ඇනුම් පද කියනවා, නැත්නම් ඔවා ලබාගත්තේ අධාර්මිකවයි කියලා චෝදනා කරනවා. ඉතින් මේ අන්දමින් විවිධ පැතිවලින් අර තීච්ච සාමකාමී ගතිය නැති වෙලා අර මේ තැනැත්තාගේ හිතේ ඇතිවෙච්ච ඊර්ෂාව පදනම් කරගෙන ප්‍රශ්න රාශියක් ගොඩනැගෙනවා. එහෙම නැත්නම් බොහොම වත්පොහසත්කම් තියෙන ඇතැම් අය ඉන්නවා, ඒ තමන්ගේ තියෙන දෙයක් තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්න කැමැත්තක් නැහැ. තමන්ම භුක්ති විඳින්මින් බොහොම මසුරුකමින් යුක්තව වාසය කරනවා. එතකොට මේ අවස්ථාවේදීත් අනිත් අය මෙයාට යම් යම් විරසක වීම ඇති වෙලා ඉතින් ඒ හරහාත් විවිධාකාර ප්‍රශ්න ගොඩනැගෙනවා. ඉතින් බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර එක පැත්තකින් හරිම දාර්ශනිකයි, අනිත් පැත්තෙන් හරිම ප්‍රායෝගිකයි. ඉතින් මේ ඊර්ෂ්‍යාව මසුරුකම කියන දෙක නිසා මේ මනුස්ස ලෝකේ පමණක් නෙවෙයි අනෙකුත් ලෝකවල පවා විවිධාකාර ගැටලු ගොඩනැගෙන ආකාරය, කලහ ගොඩනැගෙන ආකාරය, යුද්ධ කලකෝලාහල ගොඩනැගෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ මේ සක්‍රදේවේන්ද්‍රයා අහනවා මොකද්ද මේ ඊර්ෂ්‍යාව මසුරුකම ඇති වෙන්න හේතුව කුමක්ද කියලා ඊළඟට අහනවා. එතකොට තමයි උත්තරයක් වශයෙන් දෙන්නේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇති වෙන්න හේතුව වශයෙන් කියලා දෙනවා මේ බුදුරජාණන් වහන්සේ කැමැත් ප්‍රිය බව කියලා මේ මිනිස්සුන්ගේ හිතේ එක්තරා අන්දමක ස්වභාවයක් තියෙනවා. ඇතැම් දෙයකට ප්‍රියයි, ඇතැම් දෙයකට අප්‍රියයි. එතකොට ඇතැම් දෙයකට ප්‍රිය වෙන්නත් ඇතැම් දෙයකට අප්‍රිය වෙන්නත් එක්තරා අන්දමක තමන්ගේ හිත්වල මුල් බැසගත්ත ස්වභාවයක් තියෙනවා. ඇතැම් කෙනෙකුට ප්‍රියයි, ඇතැම් කෙනෙකුට අප්‍රියයි. ඇතැම් දෙයකට ප්‍රියයි, ඇතැම් දෙයකට අප්‍රියයි. එතකොට නිකන් එකාතකින් අපේ හිත්වල තියෙනවා එහෙම නිකන් මුල් බැසගත්ත ස්වභාවයක්. මේවා ඉතින් ආසව ධර්ම, අනුසය ධර්ම වශයෙන් කියලා දෙනවා. ඒ වගේ අර එක්තරා අන්දමක නැඹුරු වීමක්, තත්වගත වීමක් අපේ හිත්වල තියෙනවා. ඉතින් අන්නේ නිසා තමයි ඒ ප්‍රිය අප්‍රිය බව නිසා තමයි ඊර්ෂාවත් මසුරුකමත් පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ සක්‍රදේවේන්ද්‍ර අහනවා මොකද්ද ප්‍රිය අප්‍රිය බව ඇති වෙන්න හේතුව කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ උත්තරයක් වශයෙන් දෙන්නේ ඡන්දය තමයි ඒකට හේතුව කියලා. මෙයාගේ හිතේ ඊට වඩා සියුම් මට්ටමක කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තමයි වර්ධනය වෙලා ටික ටික වර්ධනය වෙලා අන්තිමට ප්‍රිය අප්‍රිය බව කියන මට්ටමක් හිතේ තත්ත්වගත වීමක් බවට පත් වෙන්නේ. ඡන්දයට හේතුව මොකද්ද කියලා අහුවාම විතක්ක කියන උත්තරයක් දෙනවා. ඒ කියන්නේ හිතන්න ගිහිල්ලා තමයි ඡන්දය පහළ වෙන්නේ. නැත්තම් ඡන්දය තව උච්ඡන්න වෙන්නේ. ඡන්දය මුල් බැස ගන්න. ඡන්දයෙන් හිත ව්‍යාකූල වෙන්නේ හිතන්න ගිහිල්ලා. සිතීම, විතර්ක කිරීම කියන එක තමයි ඊට පිළිතුර වශයෙන් දෙන්නේ. විතර්ක වලට හේතුව කුමක්ද කියලා අහුවාම තමයි අපිට ප්‍රපංච කියන වචනේ මුණ ගැහෙන්නේ. ප්‍රපංච කිරීම නැත්තම් ප්‍රපංච සංඥා සංඛා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ හිතන්න හේතු වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් බැලූ බැල්මට අපි ඉගෙන ගත්තේ මදුපිණ්ඩික සූත්‍රයත් එක්ක මෙතන වෙනස්කමක් තියෙනවා. මොකද මදුපිණ්ඩික සූත්‍රයේදී අපි ඉගෙන ගත්තේ ඇසත් රූපයත් එකතු වෙලා චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. මේ තුනම නැවත නැවත සිදු වෙනකොට ඒ මූලික කරගෙන ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් ජනිත වෙනවා. මේ වේදනාව හඳුනා ගන්න පුජ්‍යලේක උත්සාහවන්ත වෙනවා. ඒ හඳුනා ගන්න ගිහිල්ලා යා ඊළඟට හිතන්න පටන් ගන්නවා. මේ විවිධාකාර අන්දමින් යා සිතුවිලි පහළ කර ගන්නවා. මුලදී යාගේ පාලනයක් යටතේ මේක සිද්ධ වුණත් පස්සේ ඒ හිතීම බහුලව සිදුවීම නිසා විවිධ මාර්ග ඔස්සේ විවිධ පැති ඔස්සේ හිතීම සිදුවීම නිසා අන්තිමට මොකද වෙන්නේ? ඒක ප්‍රපංචයක් බවට පත් වෙනවා. දැන් අපි මේ කතා කරපු සක්කපඤ්ඤ සූත්‍රයේදී ඊට පොඩ්ඩක් වෙනස් මාර්ගයක් පෙන්වන්නේ. ප්‍රපංච කිරීමේ යම් නැඹුරුවක් මේ සත්‍යාගයේ සිත්වල තියෙනවා. ඒ නිසා හිතන්න එයා පෙළඹෙනවා. ඒ හිතන්න පෙළඹීම නිසා එයාගේ හිතේ ඡන්දයක්, කැමැත්තක් ඉස්මතු වෙනවා. ඒව තව තව වැඩි දියුණු වෙලා ප්‍රිය අප්‍රිය බවක්, එහෙම නැත්නම් මුල් බැසගත්ත තමන්ගේ හිතේ තියෙන රුචි අරුචිකම් පහළ වෙනවා. ඒ ඔස්සේ තමයි ඊර්ෂාව, මසුරුකම් පහළ වෙලා අන්තිමට විවිධාකාර කලකෝලහල තියෙන තත්වයකට පත් වෙනවා. ඉතින් මේ අතර එක්තරා අන්දමක සම්බන්ධයක් තියෙනවා. නැත්නම් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. විතර්ක කිරීම නිසා ප්‍රපංච වීමත්, ප්‍රපංච වලට ඇති නැඹුරුව නිසා විතර්ක පහළ වීමත් කියන මෙන්න මේ අවස්ථා සම්බන්ධයක් අපිට මේ සූත්‍ර දෙක අනුව හිතා ගන්න පුළුවන්. දැන් එතකොට අපිට තේරෙනවා අපේ හිතවල තියෙනවා එක්තරා අන්දමක මුල් බැසගත්තු ස්වභාවයක්, අභිරුචියක්, කැමැත්තක්, එමත් නැත්නම් තත්වගත වීමක් ප්‍රපංච කිරීමේ, ප්‍රපංච වලට ලොල් වීමේ. අපිට නිකන් ඉන්න කැමැත්තක් නැහැ. හිත නිෂ්කලංකව නිශ්ශබ්දව තියාගෙන ඉන්න කැමැත්තක් නැහැ. මොනවාම හරි හිත ලව්ව හිතවන්න තමයි අපේ කැමැත්ත තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන පපංචාභිරතා පජා, මේ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව සිතීමෙහි, ප්‍රපංච කිරීමෙහි ලොල් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක අපි ගාව තියෙන දුර්වලකමක්. ඉතින් මේ දුර්වලකම තියෙන නිසාම අපි හිතන්න පෙළඹෙනවා. විවිධාකාර අන්දමින් සිතුවිලි පහළ කරන්න පෙළඹෙනවා. දැන් සිතුවිලි පහළ කරන්න ගියාට පස්සේ ආයි යන ප්‍රපංචකරණය පණ ගැන්වෙනවා. ඒක පණ ගහලා උඩට එනවා. ඒ අනුව මේක විෂම චක්‍රයක් වශයෙන් අපේ සිත් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව අපි ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න වටිනවා, තේරුම් ගන්න වටිනවා. මොකද ප්‍රපංච වලට අපේ හිතේ තියෙන මේ නැඹුරුව, ඒ සඳහා තියෙන ඇල්ම, ඒ සඳහා තියෙන ලොල්වීම ඊට පස්සේ විවිධාකාර සිතුවිලි පහල කරන්න හේතු වෙනවා. සිතුවිලි පහල කරන්න ගියාට පස්සේ ආයේ ප්‍රපංච කරන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් වෙලා අපි සම්පූර්ණයෙන්ම නිකම් පැඹ ගාලේ පැටලිච්ච තත්වයකට, හිතුවිලි ලෝකයක අතරමං වෙච්ච තත්වයකට පත් වෙනවා. ඉතින් ඔන්න ඔයගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ සක්‍රදේවේන්ද්‍රයා බොහොම වටිනා ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි කොහොමද මේ ප්‍රපංච සංඥා දුරු කරගන්නේ? එහෙම නැත්නම් පපංච සංඥා නිරෝධ සාරූප ගාමිනී පටිපදාව කුමක්ද? ඒ කියන්නේ ප්‍රපංචයන් නැත්නම් මේ වැල් වටාරම් ගෙතීම්, වටවලල්ලේ යාම්, තේරුමක් නැති විදිහට කල්පනා කර කර සිටීම්, දුරු කරන, නිරුද්ධ කරන, ෂය කර හරින, ඊට සරිලන මාර්ගයේ කුමක්ද? ඔන්න ඕක ඉතාම වැදගත්. මොකද එතන තියෙන්නේ තනිකරම ප්‍රායෝගික මාර්ගයක්. ප්‍රායෝගික ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. එයාටත් තේරෙනවා, සක්‍රදේවේන්ද්‍රයාටත් තේරෙනවා තමන්ගේ හිතෙත් මේ වගේ ප්‍රපංච ක්‍රියාත්මක වෙනවා, කෙලවරක් නැතුව සිතුවිලි පහළ වෙනවා, ඇතුළත කතාවක් ක්‍රියාත්මක වෙනවා, මේක බොහොම හානිකරයි කියන එක ඒ සක්‍රදේවේන්ද්‍රයාටත් තේරෙන්නේ නැති. ඊට පස්සේ තමයි අහන්නේ මේක දුරු කරගන්න, මේක සමනය කරගන්න, ඊට සරිලන ප්‍රතිපදාව කුමක්ද කියන ප්‍රශ්නය අහන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර වේදනාව මූලික කරගෙන තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ විඳීම් මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙන්නේ. එතෙන්දී මතක් කරනවා සොම්නස් සහගත වේදනාවන් තියෙනවා. ඒවෙන් යම් සොම්නස් සහගත වේදනාවන් ඇසුරු කරන්න සුදුසුයි. යම් සොම්නස් සහගත වේදනාවන් ඇසුරු කරන්න සුදුසු නැහැ. ඒ වගේමයි යම් දොම්නස් සහගත වේදනාවන් තියෙනවා. ඇතැම් දොම්නස් සහගත වේදනාවන් ඇසුරු කරන්න සුදුසුයි. ඇතම් දොම්නස් සහගත වේදනාවන් ඇසුරු කරන්න සුදුසු නැහැ. ඒ වගේමයි උපේක්ෂා වේදනාවන් තියෙනවා. ඇතම් උපේක්ෂා වේදනාවන් ඇසුරු කරන්න සුදුසුයි. ඇතම් උපේක්ෂා වේදනාවන් ඇසුරු කරන්න සුදුසු නැහැ. එතකොට මේ ඇසුරු කරන්න සුදුසු බව හෝ නොසුදුසු බව තීරණය වෙන්නේ මොන පදනමක් මතද? ඒකත් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒකෙදි කියන්නේ යම් අපි හිතමු සැප වේදනාවක් එයා සේවනය කරනකොට, ඇසුරු කරනකොට එයාගේ හිතේ කුසල් වර්ධනය වෙනවා නම්, අකුසල් දුරු වෙනවා නම්, නැත්නම් දුර්වල වෙනවා නම්, අන්න ඒ බඳු සැප වේදනාවක් සේවනය කළාට, ඇසුරු කරාට වරදක් නැහැ. හැබැයි ඇතම් සුව වේදනාවක්, සැප වේදනාවක්, සොම්නස් වේදනාවක් විඳිනකොට ඒ විඳීම හරහා මෙයාගේ හිතේ අකුසල් වර්ධනය වෙනවා නම්, කුසල් දුර්වල වෙනවා නම්, කුසල් අඩු වෙලා යනවා නම්, අන්න එතකොට එබඳු සොම්නස් වේදනාවක්, එබඳු සැප වේදනාවක් ඇසුරු කරන්න සුදුසු නැහැ. ඉතින් ඔය අන්දමින්මයි දුක් වේදනා, නොදුක් නොසුව වේදනා ගැනත් විස්තර වෙන්නේ. එතකොට ඒකාතකින් මේ දෙක වෙන් කරගන්න, ඒ කියන්නේ ඇසුරු කරන්න සුදුසුද, ඇසුරු කරන්න සුදුසු නැද්ද කියන කාරණය තීරණය වෙන්නේ එහෙමනම් මේ තමන්ගේ හිතේ කුසල් වර්ධනය වෙනවද නැත්නම් කුසල් පිරිහෙනවද, අකුසල් වර්ධනය වෙනවද නැත්නම් අකුසල් පිරිහෙනවද, මෙන්න මේ කාරණාව මත. කුසල් වර්ධනය වෙලා අකුසල් පිරිහෙනවා නම් ඒවා සේවනය කළාට, ඇසුරු කරාට වරදක් නැහැ. හැබැයි කුසල් දුර්වල වෙලා අකුසල් වැඩෙනවා නම් එහෙමනම් ඒක සුදුසු, මේ සේවනය කරන්න සුදුසු නැහැ. ඉතින් ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් දැන් හැම සැප වේදනාවම විඳින්න එපා කියලා කරන අන්තගාමී ප්‍රකාශයක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. එහෙනම් අපිට මුල් කාලෙදී මූලික ප්‍රතිපදාවක් වශයෙන් අපේ හිතේ තිබිච්ච යම්කිසි දොම්නස් සහගත බවක්, දුරු වෙන නැත්නම් හිත තිබිච්ච එක්තරා අන්දමක ශෝකාකූල ගතියක්, දුරු වෙන යම් සැප වේදනාවක් වින්දා කියලා වරදක් නැහැ. අවස්ථානුකූලව ඒකේ ප්‍රයෝජනය ගත්තට වරදක් නැහැ. එමත් නැත්නම් අපි හිතමු හිත යම් පමණක සතුටු වෙන අන්දමේ දෙයක් කරාට වරදක් නැහැ. හැබැයි ඒකෙන් ඒ තිබුණ යම්කිසි අකුසලයක් දුරු වෙන ගතියක්, හිතේ යම් ප්‍රබෝධයක් පහළ වෙන ගතියක්, කුසලයක් වර්ධනය වෙන ගතියක්, ධර්මමය අපි හිතමු ප්‍රීතියක් ජනනය වෙන ගතියක් එහෙමනම් තියෙනවා. එහෙමනම් ඒ බඳු කුසල මේ සැප වේදනාවක් ඇසුරු කරාට වරදක් නැහැ. ඒ වගේම ඇතැම් වෙලාවට දුක් වේදනා තියෙනවා. කායික දුක් හට ගන්න පුළුවන්. හැබැයි Tamanට තේරෙනවා බඳු කායික වේදනා ඇසුරු කරාට මොකද මේකේ සෑහෙන ප්‍රතිඵල තියෙනවා. මේකෙන් මට මගේ හිතේ යම් යම් හැකියාවන් දිනුලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි භාවනාවට වාඩුනහම සමහරවිට ඉතින් අපේ කය ඒ තරම්ම ඒකට සහයෝගයක් දක්වන්නේ නැහැ. කොන්දරි දෙන්න ගන්නවා, කකුල් රිදෙන්න ගන්නවා, ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් Tamanට තේරෙනවා නම් මේ දුක පොඩ්ඩක් ඉවසගෙන යෑම තුලින් Tamanගේ හිතේ සතිමත් බව වර්ධනය වෙනවා, ඒකාග්‍රතාවයක් වර්ධනය වෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා කියලා. මෙන්න මේ අන්දමින් අපිට ඒ කුසල් වර්ධනයක් පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් එබඳු ඒ දුක් වේදනාව වුණත් සේවනයේ කලාට ටිකක් ඉවසගෙන හිටියට කිසි වරදක් නැහැ. මොකද ඒක ඉවසුවා කියන එක නැත්නම් එබඳු දුක් වේදනාවක් සේවනය කළා කියන එකේ ප්‍රතිඵල වශයෙන් ලැබිලා තියෙන්නේ අර කුසල කර්ම නැත්නම් කුසල හැකියාවන් තමන්ගේ හිතේ දියුණු වීම. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන්නේ දුක් වේදනාවක් වුණත් ඒ තුලින් අපේ හිතේ කුසලයක් වැඩෙනවා නම් අකුසලයක් දුරු වෙනවා නම් එබඳු දුක් වේදනාවක් ඇසුරු කරාට වරදක් නැහැ. ඊට පස්සේ උපේක්ෂා වේදනා තියෙනවා. ඒ යම් උපේක්ෂා වේදනාවක් ඇසුරු කරද්දී අපේ හිතේ කුසල් වැඩෙනවා නම් අකුසල් දුර්වල වෙනවා නම් ඒ බඳු උපේක්ෂාවක් ඇසුරු කරාට වරදක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි සක්මන් භාවනාවක නිරත වෙනවා. ඉතින් ඒ තරම් ලොකු රසවත් වැඩක් නෙමෙයි මේ කරන්නේ. හිතට ලොකු ප්‍රණීත ගතියක් එහෙම නැත්නම් ලොකු සතුටක් මුලදී තින් ඇති වෙන්නෙත් නැහැ. මොකද මේ කාටත් පුරුදු අවුරුදු ගාණක් තිස්සේ කරපු සරල දෙයක් මේ කරන්නේ. පාදයක් පොළවේ ස්පර්ශ වෙනවා. ඒකට අවධානය යොමු කරනවා. ඊළඟ පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. ඒකට අවධානය යොමු කරනවා. ඉතින් මේකේ නැහැ කිසිම රසයක් බැලුවාම නිකන් ඇල්ලවතුරු බොනවා වගේ වැඩක්. ඉතින් හැබැයි මේක දියුණු කිරීම හරහා තමන්ගේ හිතේ දියුණු වෙන කුසලතාවයන් මොනවද කියලා නුවණින් කල්පනා කරලා බැලුවොත් අන්න තමන්ට තේරෙනවා දැන් ටිකක් ඉස්සර වගේ නෙමේ හිත කියන දේ අහනවා. හිත ඉබාගාත යන ගතිය, වටවලල්ල යන ගතිය අඩු වෙලා තියෙනවා. ඒ වගේම යම් අරමුණකට නිවැරදි එල්ලයක් ඔස්සේ අවධානය යොමු කිරීමේ හැකියාවක්, නිවැරදි ඉලක්කයක් ඔස්සේ අවධානය යොමු කිරීමේ හැකියාවක් දැන් මේ සක්මන හරහා දිනු වෙලා තියෙනවා. හිතේ යම් සිසි සාමකාමී ගතියක් වර්ධනය වෙලා තියෙනවා. හිතේ යම් පැහැදිලි ගතියක් වර්ධනය වෙලා තියෙනවා. ඔය ආදී වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ අභ්‍යාසය හරහා හිතේ දිනු වෙච්ච ඒ කුසලතාවයන්, ඒ වගේම හිතෙන් දුර වෙලා ගිය යම් කිසි තමන්ටම හානිකර අකුසල ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන් නම්, උදාහරණයක් වශයෙන් හිත විවිධාකාර අරමුණු වලට දුව දුව වික්ෂිප්ත වෙන ආකාරය, හිතේ තිබිච්ච යම් කිසි ආතති ගතියක් දුර වෙච්ච ආකාරය, ඊළඟට හිතේ තිබිච්ච නොසන්සුන්කම සමනය වෙච්ච ආකාරය, ඉතින් මේ වගේ අර තිබිච්ච අකුසල ප්‍රහාණය වෙන බව, අකුසලයන් දුර්වල වෙච්ච බව තමයි තේරුම් ගන්න පුළුවන් නම් ඒ නිසා එබඳු උපේක්ෂා වේදනාවක් ඇසුරු කළාට කිසි වරදක් නැහැ. ඉතින් මේ අන්දමින් දැන් කෙනෙක් කුසල් වර්ධනය වෙන ප්‍රතිපදාව තේරුම් අරගෙන, අකුසලයන් දුර්වල වෙන ප්‍රතිපදාව තේරුම් අරගෙන, ඊට සරිලන අන්දමින් සැප වේදනාවන්, දුක් වේදනාවන්, නොදුක් නොසෝ වේදනාවන් එයා සේවනය කරනවා. දැන් මෙහෙම සේවනය කරද්දිත් බුදුරජාන් වහන්සේ මේකේ තවත් සූක්ෂම පැත්තක් කියලා දෙනවා. මේ වේදනාවන් සේවනය කරද්දී හිතේ හිත දිහාත් බලන්න අවශ්‍යයි. හිතේ විතර්ක පහළ වීමේ ස්වභාවය කොහොමද? දැන් යම්කිසි සැප වේදනාවක් එයා ඇසුරු කරනවා, ඒ සැප වේදනාව ඇතැම් විට හිතේ විතර්ක සහිතව, සිතුවිලි සහිතව තමයි එයා මුලින් සේවනය කරන්නේ. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි තව කෙනෙක් එක්ක කතා බහ කරනවා. යම් ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. ඉතින් බොහොම හොඳ ධර්මයක් කතා කරන්නේ. ඉතින් ඒ තුලින් ලොකු ආස්වාදයක් තමන්ට ලැබෙනවා. සතුටක් භුක්ති විඳිනවා. බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. ඉතින් ඒකේ වරදක් නැහැ. දැන් ඒ ඇවිල්ලා එක පැත්තක්. එතන සිතුවිලි තියෙනවා, යම් පමණක විතක්ක ਵਿਚාර ස්වභාවයන් තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්වන ඊළඟ සූක්ෂම පැත්ත තමයි මේ විතර්ක ਵਿਚාර සම්පූර්ණයෙන්ම සමනය වෙච්ච තත්ත්වය. කොහොමද විතක්ක ਵਿਚාර සමනය වුණු තත්වයකදී හිත පවත්වන්නේ? අපි හිතමු අර සාකච්ඡාවෙන් පස්සේ අපි පොඩ්ඩක් ගිහිල්ලා හිත නිශ්ශබ්ද කරගන්නවා. ඒ විතක්ක ਵਿਚාර සමනය කරගෙන ඇතුළත ප්‍රීතිමත් බවකින්, ඇතුළත සොම්නස්සහගත බවකින් අපි වාසය කරනවා. එතනදිත් සමහර විට මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවකින්, එහෙම නැත්නම් හිතේ ඇති කරගත්ත යම්කිසි විපස්සනා නුවණකින් කටයුතු කරනවා වෙන්න පුළුවන්. එතෙන්දී හැබැයි විතර්ක සමනය වෙලා. එතකොට විතර්ක සමනය වෙච්ච මේ සොම්නස්සහගත තත්වය බුදුරජාණන් වහන්සේ කියනවා අර කලින් අත්දකපු විතක්ක ਵਿਚාර සහිත, සිතුවිලි සිතීම්, කල්පනා කිරීම්, කතා කිරීම් ඒවා සහිත මට්ටමට වඩා ප්‍රණීතයි කියලා. එතකොට අපිට තේරෙන දැන් මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ අර ප්‍රපංච සමනේ එක්තරා පැත්තකට තමයි අපි යොමු කරලා තියෙන්නේ. ටිකක් ගොරෝසු මට්ටමෙන් සූක්ෂම මට්ටමකට ගෙනාවා. ඒ සූක්ෂම මට්ටමේ ඉඳලා ඊටත් වඩා අතිසූක්ෂම මට්ටමකට යන්න පාර කියලා දෙනවා. දැන් එතකොට තියෙන්නේ හිතේ එක්තරා අන්දමක සොම්නස් සහගත ස්වභාවයක්. හැබැයි හිතේ සිතුවිල්ලක්වත් නැහැ. විතර්කයක්වත් නැහැ. හිත බොහොම නිශ්චලයි. හිත බොහොම නිශ්ශබ්දයි. ඉතින් ඔන්න ඔයගේ තත්වයක් පවත්වන්න පවත්වන්න දිගට පවත්වන්න පවත්වන්න මේ ප්‍රපංච සංඥා සංඛාවන් විදාකාර වටවලල්ලේ යෑම කතන්දර ගෙතීම් මේ සියල්ල සමනය වෙන ප්‍රතිපදාවකුයි මේ තැනැත්තා අනුගමනය කරන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් ඒකම අපිට ඉතින් ගලපන්න පුළුවන් දුක් වේදනා පැත්තෙනුත් යම් යම් දුක් වේදනාවන් හරහා යද්දි සමහර විට තමන්ගේ හිතේ විතර්ක පහළ වෙනවා. අපි හිතමු අපි විපස්සනාවක් වඩනවා. දැන් විපස්සනාව වඩද්දි අපිට නිරන්තරයෙන්ම මේ අරමුණු දිහා හොඳට බලන්න අවශ්‍ය වෙනවා. මුල් කාලෙදි ඒ අරමුණු හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, දුර වෙලා යන ආකාරය. අපි හිතමු දැන් දුක් වේදනාවක් ඔන්න කයේ හට ගන්නවා. ඒක හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, ෂය වෙලා යන ආකාරය බලනවා. ඊට පස්සේ මේ වේදනාව තනි වේදනාවක් නෙමෙයි, වේදනා පොකුරක් මෙතන තියෙනවා, වේදනා රසක් මෙතන තියෙනවා. ඒ එක එක වේදනාවක් බොහොම ශීඝ්‍රව ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් මේ අන්දමින් බොහොම සූක්ෂමව ඒ දිහා බලාගෙන ඉන්නවා. සමහර ලාට ඉතින් මෙතනදී හිතේ සතුටක් ඇති වෙන්නත් පුළුවන්. සමහරට හිතේ එක්තරා අන්දමක කුඩා අසතුටක් ඇති වෙන්නත් පුළුවන්. මොකද මේ දුකක් අත්දකින්නේ. කායික වේදනාවක් තමයි බොහොම සියුම්ව බලාගෙන ඉන්නේ. දුකක් එතන තියෙන්නේ. අපි හිතමු මේ මට්ටමේදී මේ විතක්ක ਵਿਚාර ඇසුරු කරමින් කටයුතු කරාට මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට අපි හිතමු මේ ටික ඔක්කොම නිකන් බොඳ වෙලා ගියා. මේ අරමුණු නිකන් ඈතට ඈතට ගියා. අරමුණු ටික ඔක්කොම ඒවා තිබිච්ච හැඩතල රේඛා ඒව ඔක්කොම මැකිලා ගියා. දැන් මේක සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කියලා වෙන් කරගන්න බැරි තරම් ඒවා සූක්ෂම වෙලා ගියා. දැන් මේවෙන් තියෙන එක්තරා අන්දමක හරිම උදාසීන ගතියක්. දැන් එතකොට ඒ දිහත් බලාගෙන ඉඳලා ඒක එපා වුණාට පස්සේ හිත ඒ ටික අයින් කළා. මේ සියල්ල අතහැරලා හිත නිදහස් වුණොත් දැන් තියෙන්නේ විතක්ක ਵਿਚාර රහිත තත්වයක්. දැන් හිතට අරමුණු කරන්න කියලා විශේෂ අරමුණක් නැහැ. රස විඳින්න කියලා හිතට විශේෂ අරමුණක් නැහැ. එමනම් විතක්ක ਵਿਚාර සමනේ වෙච්ච මට්ටමක් තමයි දැන් තියෙන්නේ. එතකොට මේ විතක්ක ਵਿਚාර සමනේ වෙච්ච කිසිම අරමුණක් ඇසුරු නොකරන කිසිවක් මත පිහිටාගත්තේ නැති අන්න ඒ බඳු තත්වයක්. එහෙමනම් අර කලින් හිටිය තත්වයට වඩා ප්‍රණීතයි. ඉතින් එහෙමනම් ඒ වගේ අර යෝගාවචරයේක් බොහොම ප්‍රායෝගිකව තේරුම් ගන්න අවශ්‍යයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රතිපදාව. ගොරෝසු තැන ඉඳලා සූක්ෂම තැනකට ගෙන යන ප්‍රතිපදාවක්. ඒ තමන් දැන් සූක්ෂමයි කියලා හඳුනාගත්ත තැනත් තව තව හිතේ ප්‍රඥාව වැඩෙනකොට, තව තව හිතේ සතිමත් බව තීව්‍ර වෙනකොට, සියුම් වෙනකොට ඊට පස්සේ යුගයකදී වැටහෙන්න පුළුවන් දැන් මේ ඉන්න තත්වය ගොරෝසුයි කියලා. ඊට පස්සේ මේක අතහැරලා දාලා ඊළඟ ඊට වඩා අතිසූක්ෂම තත්වයකට යන්න යෝගාවචරයෙන් ගාව ලොකු සූදානමක් එම නැත්තම් නම්‍යශීලී බවක් තියෙනවා. ඒකට එතකොට අපි මේ වඩන මාර්ගයේ හැම දෙයක්ම එකාතකින් සාපේක්ෂකයි ප්‍රායෝගිකයි. එකිනෙකට සාපේක්ෂක බවක් තියෙනවා. දැන් මේ ගත කරන මට්ටම කලින් හිටිය මට්ටමට වඩා සාපේක්ෂකව ගත්තොත් සියුම්. හැබැයි තව මාසකින් දෙකකින් සමහරට හිත ඊළඟ තත්වයකට යන්න පුළුවන්. දැන් මේ ඉන්න තත්වයකට සාපේක්ෂව ඊටත් වඩා සියුම්. එතකොට මේ ප්‍රායෝගිකත්වයේ මත පදනම් වෙලා තමයි මේක අපි තේරුම් ගත්තේ. ඒ වගේමයි එකක්වත් දිගට අල්ලා ගැනීම සඳහා නොමේ පාවිච්චි කරන්න. බොහොම తాවකාලිකව කරන ඇසුරු කිරීමක්. හරියට නිකන් ඉනිමගක් නගිනවා වගේ. ඉනිමග නගෙද්දී හොඳට ඒ ඉනිමගේ දණ්ඩ අල්ල ගන්න ඕනේ. නැත්නම් ඉතින් වැටෙනවා. හැබැයි ඒ අතින් අල්ලපු ලීයටම පස්සේ කකුල තියලා තමයි උඩහට යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක අතහරින්න ඕනේ. අතහැරියොත් තමයි ඊට උඩට යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒක අතකින් මේ තුලින් ධර්මයේ තියෙන ඕපනායක ගුණයයි පෙන්눔 කරන්නේ. ධර්මයේ තියෙන එක්තරා ස්වභාවයක් ඊළඟ මට්ටමට ඒ ධර්මය වඩන නැත්නම් ඒ ප්‍රතිපදාව පුරන තැනත්තාව අරගෙන යනවා. ඒක ධර්මයේ විසින්ම කරනවා. තමන් තුළ තියෙන ඕන එක්තරා අන්දමක විවෘත බවක්. බොහොම නම්‍යශීලී විවෘත ප්‍රතිපදාවක් තමයි තමන් ගාව තියෙන්න ඕනේ. තමන් ඊබඳු ප්‍රතිපදාවක් අනුගමනය කරමින් යනකොට ඒ දැන් තියෙන තත්වයට වඩා සූක්ෂම තත්වයකට යන්න පුළුවන් කමක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ඉතින් ඕකම ඇත්තටම හරි ලස්සනට කියනවා උදායි කියන රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේව මුණ ගැහෙන අපේලාවක තථාතථා විහෙරන්තං තතත්ථාය උපනිස්සති කියලා ප්‍රකාශයක් කරනවා. යම් යම් ආකාරයකට කටයුතු කරනවාද ඒ ඒ ආකාරයටම තමන්පත් වෙනවා. එතකොට තමන් යම් කෙසේ අපි හිතමු මේ අන්තිම කාලෙදී අපි තුන් දැන් මේ කොටස්වලදී එන විතර්ක රහිත විචාර රහිත තත්වයක් හිතේ විතර්ක සමනය කරපු ප්‍රපංච සමනය කරපු තත්වයක් වඩ වඩා හිතේ පවත්වන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ තත්වය තමයි හිතේ බහුලීකృత වෙන්නේ. ඉතින් එතකොට ප්‍රපංච සමනය වෙච්ච තත්වයකින් වඩා තමන්ගේ හිත නැත්තම් වැඩි කාල වකවානුවක් තමන්ගේ හිත පවත්වන්න පුළුවන් බවක් එහෙමනම් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ තත්වය හඳුනාගත් පමණින් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් කෙනෙක් භාවනාව කරගෙන යනකොට දැන් ඔය කිව්වා වගේ අපි තුමු මේ වේදනාවන් සියල්ල සමණයටපත් වෙලා එහෙම නැත්නම් ධාතු මනසිකාරයක් කරහා නම් ගියේ මේ ධාතු ලක්ෂණ ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා ඒව ඇතිච්ච අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය හොඳට ප්‍රකට වෙලා ඒව සියල්ල ඈතට ගිහිල්ලා සමහරවිට හිත නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් වේදනා උපසනාවක හරහා ගියා නම් ඒ වේදනාවන් වලිනුත් හිත නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක විනාඩියක් දෙකක් පැවැත්තුවා කියලා මේ විස්තර කරන අන්දමේ ප්‍රබල මට්ටමක ප්‍රපංච සමනය වීමක් සිදු වෙන එකක් නැහැ. මොකද බොහොම කෙටි කාලයකට පමණයි ඒ ප්‍රපංච සමනය වෙලා තියෙන්නේ. නමුත් එහෙමනම් ඒ ප්‍රපංච සමනය වෙච්ච මට්ටම විතර්ක සමනය වෙච්ච මට්ටම යම් කාල පරිච්ඡේදයක් දිගට පවත්වීම තුළින් තමයි ඒ ප්‍රපංච සමනය වෙච්ච මට්ටම තමන්ගේ නිකන් gedara වගේ තත්ත්වෙටපත් වෙන්නේ. එහෙම නැත්නම් අර ඒ අන්දමින් විහෙරණය කළොත් දිගට එබඳු ප්‍රපංච සමනය වෙච්ච ඇතුළත කතාව සමනය වෙච්ච සාමකාමී ඇතුළත පරිසරයක් දිගට පැවැත්වුවොත් තමයි එබඳු තත්වයක් තමන්ට උරුම වෙන්න පටන් ගන්න. තථා තථා විහෙරන්තං තතත්ථාය උපනිස්සති. යම් යම් ආකාරයකින් විහෙරණය කරනවද වාසය කරනවද අන්න ඒ ආකාරයට තමාවපත් වෙනවා. එහෙමනම් මේ ප්‍රපංච සමනය වෙච්ච තත්වය වඩ වඩා හිතේ පවත්වන්න පුළුවන්ද කියන එක උත්සාහ කළා ප්‍රායෝගිකව බලන්න වටිනවා. ඉතින් ඒක මුලදී සමහර විට කෙනෙක් යම් සමාධි මට්ටමක් ඇසුරු කරමින් හිතේ එක්තරා අන්දමක බල ගැන්වීමක් කළා වීරය යොදලා පවත්වනවා වෙන්න පුළුවන්. හැබැයි පස්සේ උත්සාහවන්ත වෙන්න ඕනේ එහෙම ලකුවට වීරයක් යොදන්නේ නැතිව බොහොම අල්ප වීරයක් යොදමින් මේ தත්ත්වේ පවත්වන්න පුළුවන්ද කියලා තමාම විමසා බැලිය යුතුයි. ඉතින් ඒක අමාරුයි ඇත්තටම. මුලදී සමාධියක් වඩලා ඒ සමාධිය හරහා විතර්ක සමනය කරගෙන ප්‍රපංච සමනය කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ සමාධිය දුර්වල වෙනකොටම ඕන ආයෙත් විතර්ක එනවා. ආයෙත් හිත ප්‍රපංච වලට යනවා. ඒකේ වරදක් නෑ ඉතින්. ඒක තමයි ඉස්සරහට යන්න තියෙන ක්‍රමයක්. ඒ තමන්ගේ මුලින් තිබුණා ප්‍රපංච සමනය වෙච්ච විතර්ක සමනය වෙච්ච තත්ත්වයක් දැන් තමන් පොඩ්ඩක් උත්සාහ කරලා බලනවා අඩු වීරයකින් ඒක පවත්වන්න පුළුවන්ද කියලා. එතකොට අන්න තමන්ට තේරෙනවා තාමත් ඉතින් වීරය අඩු කරපු ගමන් ඔන්න විතර්ක එනවා. හැබැයි ඒකත් එක්ක ඒවට බය වෙන්නේ නැතිව ඒවා හඳුනා ගනිමින් ඒවා බැහැර කරමින් අර අපි කලින් කතා කරපු සමහර විට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඇතුළත් වෙන ක්‍රම යොදා ගනිමින් අපිට යන්න පුළුවන් නම් එතකොට අන්න තමන්ට තේරෙනවා දැන් ඉස්සෙල්ල තරම් වැඩි වීරයක් පවත්වන්න අවශ්‍ය නැහැ. අඩු වීරයකුනුත් මේ හිත සාමකාමීව පවත්වන්න පුළුවන්. මේ හිතේ විතර්ක සමනය වෙච්ච, ප්‍රපංච සමනය වෙච්ච, ඇතුළත කතාව සම්පූර්ණයෙන්ම සමනය වෙච්ච පරිසරයක් පවත්වන්න පුළුවන් අඩු වීරයකනුත්. දැන් ඕක තව තවත් කරන්න කරන්න ඊටත් වඩා අඩු වීරයකින් දැන් පවත්වන්න පුළුවන්. ඊටත් වඩා අඩු වීරයකින් දැන් මේ හැකියාව පවත්වන්න පුළුවන් කියලා අන්න යෝගාචරයෙකුට දැනෙනවා. ඉතින් ඒකාතකින් බැලුවාම භාවනාව වැඩෙන්නේ ඒ මට්ටමේදී අලුතෙන් යමක් එකතු වීම නිසාම නෙමෙයි. එහෙමනම් මේ තමන් දැනට දියුණු කරගෙන තියෙන හැකියාව අඩු වීරයකින් පැවැත්වීමේ හැකියාව තුලින් තමයි එහෙමනම් භාවනාව වැඩිලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු මුලදී එයා ඉඳගෙන භාවනා කරද්දී පර්යංකයේදී මේ தත්ත්වය අත්දැක්කා. ඒකත් යම්කිසි සමාධියකින් තමයි පවත්වගෙන ගියේ. පස්සේ ඒ සමාධිය ටිකක් දුර්වල මට්ටමේදීත් මේ බඳු தත්ත්වයක් පවත්වන්න පුළුවන්ද? හිතේ සාමකාමී බව පවත්වන්න පුළුවන්ද? ප්‍රපංච රහිතව වාසය කරන්න පුළුවන්ද කියලා අන්න යෝගාවචර උත්සාහන්ත වෙලා බලනවා. එතකොට අන්න පොඩ පොඩ හිතට විතර්ක එනවා, ඒක හඳුන ගන්නවා, ආයි අතහරිනවා, ආයිත් විතර්ක එනවා, ඒවා අතහරිනවා, චිත්තානුපසනාවක් වඩනවා. ඊට පස්සේ අන්න දැන් තේරෙනවා දැන් වැඩි වෙලාවක් ඉන්න පුළුවන්, හැබැයි වැඩි වීරයක් අවශ්‍යකුත් නැහැ. දැන් ඊළඟට බලනවා සක්මනට ගිහිල්ලා සක්මනේදීත් දැන් මේ විදිහට කරන්න පුළුවන්ද? සක්මනේදීත් මුලදී හරිම අමාරුයි. මොකද S2 අරගෙන ඉන්නේ, හිත මෙහෙ මෙහෙ යන්න ඉඩකඩ තියෙනවා. හැබැයි ඉතින් උත්සාහය අතාරින්න නැතුව දිගට කරද්දී අන්න තමන්ට තේරෙන්න පුළුවන් දැන් සක්මනේදීත් මේ தත්ත්වය පොඩ්ඩක් පවත්වන්න පුළුවන්. සමහර විට ඉඳගෙන භවනා කරපු එක තරම් බැහැ, හැබැයි ටික වෙලාවක් පුළුවන්. හැබැයි මේක අතහරින්න නැතුව දිගට මේ පුහුණුව කරනවා නම් අන්න යෝගාචරයට තේරෙන්න පුළුවන් දැන් මේ ඇස් අරගෙන හිටියත් හිත නිශ්ශබ්දයි. වටපිට රූප පෙනුනත් හිත නිශ්ශබ්දයි. වටපිට තියෙන සද්ද ඇහුනත් හිත නිශ්ශබ්දයි. අන්න ඒ වගේ යෝගාචරයේ හිතේ අර තියෙන සංසිඳීම එක පැත්තකින් කියනවා නම් ඒ හිතේ ඇති වෙලා තියෙන සාමකාමී ගතිය, නිවුණු ස්වභාවය අන්න යාට පොඩ පොඩ අත්දකින්න පුළුවන් කමක්. ඒ නිවුණු ස්වභාවයේ නැත්තම් සාමකාමී ස්වභාවයේ විතර්ක සමනේ වෙච්ච සමාප්ත ස්වභාවයේ ඇතුළත කතාව සමනේ වෙච්ච ස්වභාවයේ පවත්වන්න පුළුවන් ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරයේ මේක ප්‍රායෝගිකවම තමයි පුහුණු කර කර පුහුණු කර කර අත්දකින්න තියෙන්නේ. දැන් ඊට පස්සේ මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා මේ සක්‍රදේවේන්ද්‍රයා. ඊට පස්සේ අහන ප්‍රශ්නය තමයි කොහොමද මේ නිවැරදි ප්‍රතිපදාවක් අනුගමනය කරන කෙනෙක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන්නේ? ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකිමින් එබඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් එතකොට මේ භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තියෙන්නේ. ඒ කියන්නේ සාමණේර දස සීලය, උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් උපසම්පදා සීලය. දැන් එතකොට ගිහි පින්වතුන්ගේ පැත්තෙන් කියනවා නම් පංච සීලය, නැත්නම් අට සීලය, දස සීලය කියලා කියන්න පුළුවන්. ඉතින් මේ බඳු සීලයක් තොර නිවරදිව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා ඊළඟට තව පැත්තකින් ප්‍රශ්නයක් මේ සක්‍රදේවේන්ද්‍රයා අහනවා. ඒකට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. මේ කයින් කරන කටයුතු වල පැති දෙකක් තියෙනවා. කයින් කළ යුතු කටයුතු, කයින් නොකළ යුතු කටයුතු. එහෙම නැත්නම් කයින් කරන කටයුතු හරහා කුසල් පැත්ත දියුණු වෙනවා නම් අකුසල් පැත්ත දුරු වෙනවා නම් දුර්වල වෙනවා නම් අන්නේ බඳු කායික ක්‍රියාවන් කළාට වරදක් නැහැ. හැබැයි යම් යම් කායික ක්‍රියා හරහා අකුසල් වර්ධනය වෙලා කුසල් දුර්වල වෙනවා නම් දුරු වෙනවා නම් අන්නේ බඳු කායික ක්‍රියා සේවනය කරන්න එපා. එතකොට වචී සමාචාරයත් ඒ විදිහටම විස්තර කරනවා. ඒ කියන්නේ කයින් කටින් කතා කරන වචන අල්ලාප සල්ලාප ස්වභාවය. ඉතින් ඒ කයින් වචනෙන් මේ කරන ප්‍රකාශයන් කතා කරන්න ගිහිල්ලා අපේ හිතේ කුසල් වර්ධනය වෙනවා නම් අකුසල් දුරු වෙනවා නම් දුර්වල වෙනවා නම් ඒ බඳු වචනයක් කතා කළාට වරදක් නැහැ. ඒ වගේම ඒ වෙනුවට තමන් දැන් කතාවක් කරනවා ඒ හරහා අකුසල් වර්ධනය වෙලා කුසල් පිරිහෙනවා නම් අන්න එබඳු කතාවක් කරන්න සුදුසු නැහැ. එතකොට මේ කාරණා දෙක ගත්තත් අපිට තේරෙනවා මෙතනත් මේ සීලය ගැන තමයි මේ විස්තර වෙන්නේ. කුසල අකුසල තේරුම් ගන්න මේ සිද්ධ වෙනවා. යම් කටයුත්තක් කරද්දි කායික ක්‍රියාවක් කරද්දි කුසල් වැඩෙනවා නම් අකුසල් දුර වෙනවා නම් ඒ බඳු කායික ක්‍රියාවක් කළාට වරදක් නැහැ. ඉතින් එතෙන්දී අපිට තින් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, හොරකමෙන් වැළකී සිටීම, කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටීම, මත්පැන් පානයෙන් වැළකී සිටීම. ඉතින් මේ වගේ අපිට ඒ කයින් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් දුරු වෙලා ඒවෙන් වැළකිලා කටයුතු කරනවා නම් අන්න එබඳු කායික ප්‍රතිපදාවක් කාය සමාචාරයක් නෙවරදී ඇසුරු කරන්න සුදුසුයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේමයි වචනයෙන් සිදු වෙන විවිධාකාර වැරදි තියෙනවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම කියලා. ඉතින් එබඳු දේවල් කතා කරන්න ගිහාම, කියන්න ගිහාම, තවත් කෙනෙක් එක්ක අල්ලාප සල්ලාප වල යෙදෙන්න ගිහාම තමන්ට තේරෙනවා නම් තමන්ගේ හිතේ අකුසල් වැඩෙන්නේ, කුසල් පිරිහෙන්නේ කියලා තමන්ට තේරෙනවා නම් අන්න එබඳු කතාවක් කරන්න සුදුසු නැහැ. ඒ වෙනුවට තමන්ට කරන්න තියෙන්නේ නිවැරදි කතාවක් නම්, අපි හිතමු ධර්මයේ පිළිබඳව කතාවක්, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතාවක්, සංඝයා පිළිබඳව කතාවක්, ප්‍රතිපදාවක් පිළිබඳව කතාවක්, එහෙම නැත්නම් අල්පේච්ඡතාවයේ පිළිබඳව කතාවක්, ලද දෙයින් සතුටු වීම පිළිබඳව කතාවක්, මේ ප්‍රතිපදාවේ වීරයක් ආරම්භ කළා යෙදීම පිළිබඳව කතාවක්, එහෙම නැත්නම් සීලයක් පිළිබඳව කතාවක්, සමාධියක් පිළිබඳව කතාවක්, නිවැරදිව ප්‍රඥාව වර්ධනය කිරීම පිළිබඳව කතාවක්, එහෙම නැත්නම් හිතේ විමුක්තියක් ඒ සඳහා සරිලන ඥානයක් දියුණු කර ගැනීම පිළිබඳව කතාවක්. අන්නේ බඳු අතිශය වැදගත් තමන්ට ප්‍රයෝජනවත් වන තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් සලසන කතාවක් නම් තමන්ට කරන්න තියෙන්නේ. ඉතින් තමන්ට බොහොම පැහැදිලිව තේරෙනවා මේ බඳු කතාවක නියැලීම නිසා තමන්ගේ හිතේ කුසල් වර්ධනය වෙනවා, අකුසල් ප්‍රහාණය වෙනවා. අන්න ඒ බඳු කතාවක් ඒ නිසා ඇසුරු කරාට කළාට කමක් නැහැ, වරදක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව කය, වචනය, හිත තුනටම අදාළයි. ඒක මෙතනදි සඳහන් වෙන්නේ පරියේෂණ කියලා. අපි විවිධාකාර අරමුණු ඉස්සරහින් තියාගෙන, එහෙම නැත්නම් විවිධාකාර අදිෂ්ඨාන ඉස්සරහින් තියාගෙන කටයුතු කරනවා. ඉතින් එතකොට ඒබඳු අදිෂ්ඨානයන්, ඒබඳු පරියේෂණයන් ක්‍රියාත්මක කරන්න යෑම තුලින් තමන්ගේ හිතේ කුසල් වැඩෙනවද, අකුසල් දුරු වෙනවද, අකුසල් දුර්වල වෙනවද කියන එක හැමනම් විමසන්න අවශ්‍යයි. අපි හිතමු අපි අපේ හිතවල තියාගෙන ඉන්නවා මෙන්න මේ විදිහට ඉස්සරහට කරන්න ඕනේ, මේ විදිහට ඉස්සරහට කටයුතු කරන්න ඕනේ කියලා එක්තරා අන්දමක යම්කිසි ඉලක්කයක් තමන්ගේ හිතවල තියාගෙන ඉන්නවා. අපි ඉතින් පුංචි කාලේ ඉස්කෝලේ යනකොට යම්සි ඉලක්කයක් හිතේ තියන් ඉන්නවා. මං අහවලා වෙන්න ඕනේ, මෙහෙ විදිහට කටයුතු කරන්න ඕනේ, මේ විභාගේ සමර්ථ වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඉතින් අපි හිතාගෙන කටයුතු කරනවා. ඉතින් සමහර විට ඒ ඉලක්ක හඹාගෙන යාම තුලින් තමන්ගේ යම් යම් කුසලතාවයන් දියුණු වෙනවා. හොඳට හිතේ ඒකාග්‍රතාවය පවත්වන්න අවශ්‍ය වෙනවා. හිත වෙන වෙන අරමුණු වල යොදන්න නැතිව හිතේ හැකියාවන් ප්‍රගුණ කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක කුසල් පැත්තෙන් කරනවා නම් ඒකේ වරදක් නැහැ. හැබැයි ඉතින් ඒක ඒ මේ අදිෂ්ඨානයේ තියාගෙන යන්නේ, එහෙම නැත්නම් තමන්ගේ ඒ ඉලක්කය තියාගෙන යන්නේ තව කෙනෙක්ව මැඩපවත්වන්න, තව කෙනෙක්ට හානි කරන්න, තමන්ම කැපිලා පේන්න, තමන්ම ඉස්මතු වෙන්න, ඔන්න වගේ පැතිවලින් නම් එතකොට සමාලාට මේ අදිෂ්ඨානයේ මුදුන්පත් වීම නිසා, ඉලක්කය සාර්ථක වීම නිසා සමාලාවට අර කලින් නොතිබිච්ච මාන්නයක් හිතේ ඇති වෙන්නත් පුළුවන්. කලින් නොතිබිච්ච අකුසල් මතු වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ පැතිවලදී අපි ටිකක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. අපි මොකක්ද එල්ල කරගෙන යන්නේ? මොකක්ද ඉස්සරහා මගේ තියෙන ඉලක්කය? මොන වගේ ඉලක්කයක්ද මම දැන් හඹාගෙන යන්නේ? ඒකේ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා එහෙමනම් ටිකක් පරිස්සම්ව හිතලා බලන්න වටිනවා. දැන් විශේෂයෙන්ම භාවනා කරන යෝගාවචරයෙක් නම් එයා එතකොට කල්පනා කරන්න වටිනවා. මොකද්ද මං ජීවිතේ ඉස්සරහට අර්ථයක් වශයෙන් එහෙම නැත්නම් අදිෂ්ඨානයක් වශයෙන් තියාගෙන ඉන්නේ. අනිත් අය වගේම මමත් දිගටම හරියටම අර එක එල්ලයක් නැතුව ඔහේ රැල්ලට අහුවෙලා ගහගෙන යන කෙනෙක් විදිහට කාමභෝගී භවයේම ගිලිලා කටයුතු කරනවද? ඒ බඳු ඉලක්කමද මගේ හිතේ තියෙන්නේ? එහෙම නැත්නම් ලද දෙයින් සතුට වෙලා හිත තවදුරටත් දියුණු කරමින් හිතේ තියෙන කෙලෙස් හඳුනා ගනිමින් ඒ හිතේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරමින් එකතකින් අර බුදුරජාණන් වහන්සේ කියලා දෙන සත්තානං විසුද්ධියා කියලා බුදුරජාණන් වහන්සේ කියන ඒ සත්වයින්ගේ විසුද්ධිය පිණිස තියෙන ප්‍රතිපදාවත් තව තව ප්‍රගුණ කරමින් සතිපට්ඨානයත් තව තව ප්‍රගුණ කරමින් යන මාර්ගයක්ද මගේ ඉලක්කය වශයෙන් තියෙන්නේ. නම් ඔන්නේ වගේ අපි පොඩ්ඩක් අපේ සිතේ සතිමත් බව සමාධිය ප්‍රඥාව වඩනකොට පොඩ්ඩක් නිකන් හිතලා විමසලා බලන්න අවශ්‍යයි. අපි දැන් මොකක් ඔස්සේද යන්නේ? මොකද හුඟක් වෙලාවට අපිට ඉලක්කයක් තිබීම තුළින් හොඳ අදිෂ්ඨානයකින් ඉදිරියට කටයුතු කරන්න ශක්තියක් ලැබෙනවා. ඒ නිසා ඒකේ වරදක් නැහැ කියන්න පුළුවන්. චන්දමූලකා සබ්බේ ධම්මා කියලා තින් බුදුරජාණන් වහන්සේ කියනවා. යම්කිසි ඉලක්කයක් යම්සි කැමැත්තක් යම්සි ඡන්දයක් මුල් කරගෙන තමයි ඉතින් හුඟක් වෙලාවට කටයුතු කරන්නේ. හැබැයි ඒ ඉලක්කය නිවැරදි නොවුනොත් සමහර විට තමන්ට ඉතින් හානි කරයි, අනුන්ටත් හානි කරයි. ඒ නිසා අපි නිවැරදි ඉලක්කයක් තබා ගැනීම, නිවැරදි පරිශ්‍රණයක් කිරීම ඒ නිසා වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මෙතන බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ පරිශ්‍රණ හිතේ තියෙන විවිධ ඉලක්ක, හිතේ අපි කරන විවිධාකාර සෙවීම් හඹාගෙන මේවා තුලින් කුසල් වැඩෙනවා නම් එබඳු ප්‍රතිපදාවක් නිවැරදි, අකුසල් දුරු වෙනවා නම් එබඳු ප්‍රතිපදාවක් නිවැරදි. හැබැයි ඒ වෙනුවට කුසල් පිරිහිලා අකුසල් වැඩෙනවා නම් එහෙනම් එබඳු ඉලක්කයක් හඹාගෙන යන එක තේරුමක් නැහැ. ඊට පස්සේ දැන් සක්‍රදේවෙන්ද්‍ර තවත් ප්‍රශ්නයක් අහනවා. දැන් ඇහුවේ ඇත්තටම සීලය සම්බන්ධයෙන්. ඊට පස්සේ ආහනවා ඉන්ද්‍රිය සංවරය සම්බන්ධයෙන්. දැන් ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වහම තවත් සීලේම පැත්තක්. දැන් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට නම් සතර සංවර සීලයක් ප්‍රකාශ මේ දේශනා කරලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිස්සිත සීලය කියලා මේ සීලේ හතර ආකාරයක් පෙන්වනවා. දැන් එකාතකින් මෙතෙන්දී සක්දේව රජතුමාත් මේ සීලේ ඊළඟ ආකාරයක් ගැන තමයි විමසන්නේ. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය පිණිස යම් තැනැත්තෙක් පිළිපදින්නේ? දැන් එතකොට සක්‍රදේවේන්ද්‍රයාටත් තේරෙනවා ඇති දැන් මේ ප්‍රපංච සමනය කරනවා කියන එක බොහොම සූක්ෂම ප්‍රතිපදාවක්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන වැඩපිළිවෙලත් බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැහැ නිවැරදි සීලයක් ආරක්ෂා කරන්නේ නැතිව. දැන් උදාහරණයක් වශයෙන් අපි විවිධාකාර කායික ක්‍රියාවල නිරත වෙද්දී ඒ කායික ක්‍රියාවලී වලදී අපේ අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිහෙනවා නම් ඉතින් ප්‍රපංච සමනය වීමක් ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද අකුසල් වැඩෙනවා කියන්නේම ප්‍රපංච බහුල වෙනවා. ඒ කරපු වැරදි ගැන කල්පනා වෙනවා, කරන්න යන වැරදි ගැන හිතෙනවා, තමන් නිසා හානි වෙච්ච අය ගැන හිතෙනවා, තමන්ගේ හිතේ තිබිච්ච කුසල් පිරිහිච්ච හැටි ගැන හිතනවා, හිත තව තව වික්ෂිප්ත වෙනවා. ඉතින් එතකොට කායික වශයෙන් අපි නිවැරදිව කටයුතු කරන්නේ නැතිව ප්‍රපංච සමනය කිරීම අතිශය දුර්වල දුෂ්කරයි. ඒ වගේම වචනය අපි නිවැරදිව පරිහරණය කරන්නේ නැතිව අපි අතෝරක් නැතුව හිස් වචන ප්‍රලාප කතා කර කර කාලේ නාස්ති කරනවා නම් එතකොට හිතේ ප්‍රපංච සමනය කිරීමක් කියන එක කරන්න හරිම අමාරුයි. ඒ වගේම අපි විවිධාකාර ඉලක්ක තියාගෙන ඒවා ගැන කල්පනා කර කර ඒවා ගැන සැලසුම් හදා හදා නිරන්තරයෙන් වාසය කරනවා නම් ඒ ඉලක්ක නිසාම තමන්ගේ තියෙන මේ කුසල ස්වභාවයන් පිරිහෙනවා නම් එහෙමනම් ඉතින් ප්‍රපංච සමනය වීමක් ගැන කතා කරන්න අමාරුයි. ඉතින් එතකොට ප්‍රපංච සමනය කිරීම කියන අතිශය සූක්ෂම ප්‍රතිපදාවට යම් අස්වැසිල්ලක් ලබා ගන්න නම් එහෙම නැත්නම් ඒ ප්‍රතිපදාවට සරිලනන්දමින් කටයුතු කරන්න නම් අපි සීලය කිනුත් අපේ ජීවිත ශක්තිමත් කරගන්න අවශ්‍යයි. එතකොට මේ සීලය ගැන තමයි සක්‍ර දේවේන්ද්‍රයා අහන ප්‍රශ්නේ. මුලින් අහනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගැන. ඊට පස්සේ අහනවා ඉන්ද්‍රිය සංවර සීලය ගැන. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නෙත් අර කලින් ප්‍රකාශ කරපු අන්දම උපයෝගී කරගනිමින්මයි, නැත්නම් ඊට සරිලන අන්දමකින්මයි මේ උත්තරය සකස් වෙන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්න පටන් ගන්නවා ඇසින් දැකිය යුතු රූප තියෙනවා, ඒවා සේවනය කරන්න සුදුසු රූප තියෙනවා, සේවනය කරන්න නුසුදුසු රූප තියෙනවා. ඉතින් මේ විදිහට කියාගෙන යනකොට සක්‍ර දේවේන්ද්‍ර කියනවා, ස්වාමීනි මට දැන් තේරෙනවා, මම කියන්නම් දැන් විස්තර වශයෙන්. කණෙන් අහන්න පුළුවන් සද්ද තියෙනවා, ඒවැනුත් සේවනය කරන්න සුදුසු, ඇසුරු කරන්න සුදුසු සද්ද තියෙනවා, නුසුදුසු සද්ද තියෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන්න සුදුසු ගඳ සුවඳ තියෙනවා, නුසුදුසු ගඳ සුවඳ තියෙනවා. දිවෙන් ස්පර්ශ කරන්න සුදුසු රස තියෙනවා, නුසුදුසු රස තියෙනවා. ඒ වගේමයි කයින් ස්පර්ශ කරන්න සුදුසු ස්පර්ශයන් තියෙනවා, නුසුදුසු ස්පර්ශිනුත් තියෙනවා. මනසින් දැනගන්න සුදුසු අරමුණුත් තියෙනවා, නුසුදුසු අරමුණුත් තියෙනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ ඉන්ද්‍රයන් හයක් අපිට තිබුණ පළියට අපි නිකාං ඒව පරිහරණය කරන්න ගියොත් අර නිවරදි ප්‍රතිපදාවක යන්න අපිට අපහසුයි. අපේ ඇහැ පේනවා කියලා අපි දැන් ඉන්නේ බොහොම තරුණ කාලේ කියලා. ඇහැ පාවිච්චි කළා අපේ හිත දූෂිත වෙන දෙයක් නම් බලන්නේ, එතකොට අමාරුවක තමයි වැටෙන්නේ. දැන් එතකොට මෙතෙන්දිත් සේවනය කළ යුතු සේවනය නොකළ යුතු, නැත්නම් ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු කියන එක වෙන් වෙන්නේ අර තමන්ගේ හිතේ කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද කියන කාරණාව මත. එතකොට යම්කිසි දෙයක් මේ ඉන්ද්‍රියන් පරිහරණය හරහා අපේ හිතේ කුසල් වැඩෙනවා නම් අකුසල් ප්‍රහාණය වෙනවා නම් අනේ බඳු ඉන්ද්‍රිය පරිහරණයක් කළාට වරදක් නැහැ. ඒ බඳු අරමුණක් ඇසුරු කරාට වරදක් නැහැ. රූපයක් බැලුවට, සද්දයක් ඇහුවට, ගඳක් සුවඳක් ආග්‍රහණය කළාට, රසක් වින්දට, ස්පර්ශයක් ලැබුවට, මනසට ආපු යම් අරමුණක් විමසා බැලුවට වරදක් නැහැ. ඒවා ඔස්සේ කාලය ගත කළාට වරදක් නැහැ. තමන්ගේ හිතේ හැබැයි කුසල් වැඩෙන්න ඕනේ. අකුසල් දුර්වල වෙන්න ඕනේ, දුරු වෙන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට මේ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන විවිධ ආරම්මන ඇසුරු කරන්න ගිහිල්ලා තමන්ගේ හිතේ අකුසල් වැඩෙනවා නම්, කුසල් දුර්වල වෙනවා නම්, කුසල් පිරිහෙනවා නම් අන්නේ බඳු අරමුණු ඇසුරු කරන්න සුදුසු නැහැ. ඉතින් ඒකට අපිට තේරෙනවා දැන් මේ ඉඳුරන් බොහෝම ශක්තිවන්තව නිරෝගීව තියෙනවා කියන එක මනුෂ්‍ය ජීවිතයකට නැත්නම් වෙනත් දෙවි කෙනෙකුට ගන්ධර්වයකට මේ කාටත් ප්‍රයෝජනයි. හැබැයි මේ ඉඳුරන් නිවැරදිව පරිහරණය කළේ නැත්නම් ඒ හරහා වෙන හානියත් අතිශය ප්‍රබලයි. එහෙනම් අපි එහෙම් බලන රූප මොනවද කියන එක එහෙමනම් අපි තීරණය කරන්න අවශ්‍ය වෙනවා. මට සුදුසු දෙයක්ද මේ බලන්නේ? මේ වඩන ප්‍රතිපදාවට ගැළපෙන දෙයක්ද බලන්නේ? එහෙම නැත්නම් මම මේ කණෙන් අහන සද්ද, මේ අහන සින්දුව, මේ අහන වාදනය මගේ හිතේ කුසලයක් වර්ධනය කරනවද නැත්නම් අකුසලයක් වර්ධනය කරනවද? මම මේ බලන රසය මගේ හිතේ කුසලයක් වර්ධනය කරනවද නැත්නම් අකුසලයක් වර්ධනය කරනවද? මගේ කයින් මේ ලබන ස්පර්ශය මගේ හිතේ කුසලයක් වර්ධනය කරනවද එහෙම නැත්නම් අකුසලයක් වර්ධනය කරනවද? හිතටත් විවිධාකාර සිතුවිලි පහළ වෙනවා. දැන් මේ සිතුවිලි පහළ වෙච්ච පමණින් මම ඒවා ඔස්සේ දිගට දිගට හිත හිතා යෑම තුලින් හිතේ කුසලයක් වර්ධනය වෙනවද එහෙම නැත්නම් අකුසලයක් වර්ධනය වෙනවද? අපි හිතමු අපේ හිතට කාමසිතුවිල්ලක් ආවා. ඉතින් සමහර විට ඒ කාමසිතුවිල්ල හිතන්න පටන් ගත්තාම යම්කිසි ආස්වාදයක් ලැබෙන්නත් පුළුවන්. යම් සතුටක් ලැබෙන්නත් පුළුවන්. ඉතින් ඒක අතරින් එතකොට අපිට ඒක සම්බන්ධ කරන්න පුළුවන් අර මුල් ප්‍රතිපදාවට, වේදනාව හා සම්බන්ධ ප්‍රතිපදාවට. දැන් යම්කිසි මානසික ආස්වාදයක් ලබනවා. හැබැයි ඒ තුලින් තමන්ගේ හිතේ රාගය වැඩෙනවා. ඒ කියන්නේ අකුසලයක් තමයි වැඩෙන්නේ. එහෙමනම් එබඳු වේදනාවක් ඇසුරු කරන එක සේවනය කරන එක සුදුසු නෑ. එහෙම නැත්නම් අපි ඉන්ද්‍රිය මට්ටමින් කතා කළොත් දැන් මෙතෙන්දී මනසට යම් අරමුණක්, රාග අරමුණක් ඇවිල්ලා තිනෝ මේ රාග අරමුණ සේවනය කරන්න ගිහිල්ලා හිතේ වැඩෙන්නේ රාගය. එහෙමනම් එබඳු රාගය ඉස්මතු වෙන රාගය වර්ධනය වෙන මෙබඳු අරමුණක් ඇසුරු කරන එක සුදුසු නැහැ කියලා. එහෙමනම් අපිට කොයි පැත්තෙන් ගත්තත් මේ කුසල් වැඩෙනවද අකුසල් දුර්වල වෙනවද කියන කාරණේ මත අන්නේ නිර්ණායකයේ මත තීරණය කරන්න අවශ්‍යයි මම මේ අනුගමනය කරන ප්‍රතිපදාව නිවැරදිද නැත්නම් වැරදිද කියලා. ඒක සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා. ඉන්ද්‍රිය සංවරයේ පැත්තෙන් ප්‍රකාශත් කරනවා. ඊට කලින් කාය සමාචාර, වචී සමාචාර, පරියේෂණ කියන පැත්තකිනුත් ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. ඉතින් ඒකාතකින් දැන් ප්‍රපංච සමනය කිරීමේදී අපි මේ කතා කරපු මේ සූක්ෂම ප්‍රතිපදාවට සීලෙන් ලැබෙන අනුග්‍රහය, සීලෙන් ලබා දිය යුතු අනුග්‍රහය ගැන තමයි සක්‍රදේවේන්ද්‍රයා ඊළඟට විමසලා තියෙන්නේ. එහෙමනම් අපි මේ සූත්‍රයේ දැන් සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. තව කොටස් කීපයක්, තව සූක්ෂම පැති කීපයක් ඉදිරියට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අපි මේ අද දවසේ තේරුම් ගත්ත කරුණු කාරණා තවදුරටත් අපේ ජීවිතවලට ප්‍රායෝගිකව යොදාගෙන අපේ සිත් සතන් තුලත් ප්‍රපංච සමනය කරගෙන, විතර්ක සමනය කරගෙන, හිතේ කුසලය වර්ධනය කරගෙන, අකුසලය ප්‍රහාණය කරමින්, සීලයක් ආරක්ෂා කරමින්, ඉන්ද්‍රයන් දමනය කරගෙන වාසය කරන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ පිංවතුන්ට අද ධර්මදේශනාව අනුසාරයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් හෝ යම්කිසි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
තෙරුවන්
සරණයි
ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ප්‍රායෝගික තත්ත්වයක් පිළිබඳව තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි පෞල් ජීවිතයක් ගත කරනකොට දැන් සියලුම දෙනා පෞලේ ඒ යම්කිසි කෙනෙක් බොහොම මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට යොමු වෙලා ඒ තුළ ජීවිතය ගත කරනවා නම් ඒතොර පෞලේ ඉන්න අනිත් සත්‍ය සමහර විට දරුවෝ එමත් නැත්නම් දෙරින්ද නැත්නම් සැමියා ඒ අය ඒ තත්ත්වයෙන් ඉන්නේ කැටුවා වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කියන තත්ත්වයේදී දැන් සාමාන්‍යයෙන් දැන් අවස්ථා බැහැර කිරීම කියන එක මානසික තත්ත්වයෙන් යම් කිසි විදියකට පුද්ගල සේවනය බැහැර කිරීම කියන එක මේ අවස්ථාවේදී කියන පෞලේ කට්ටිය සහ ධම්මානුපස්සනාව ඊ අතරින්ම තමන් කිසි හොඳටම වැඩ කරනවා ඒකට අහු වෙන්නේ නැතු වෙච්ච ධර්ම ප්‍රවේගයට අහු වෙන්නේ නැතුව ගත කරොත් වඩා සුදුසු කියලා හැඟීමක් මන තුළ තියෙනවා. ඇත්තටම මම යොදාගන්නේ මේ ක්‍රමය මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් අහන්න වැඩිදුරට අවශ්‍ය වුණා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඉතින් මහත්තයා කවුද? අරුණ මහත්තයා කියනවා වගේ හුඟක් වෙලාවට දැන් අපිට තේරෙනවා දැන් මේ ඇසුර සුදුසු ඇසුරක්ද නුසුදුසු ඇසුරක්ද. මේ යම්කිසි ඇසුරක් පවත්වනවා ඒ හරහා හිතේ කුසල පැත්තක්ද දිනු වෙන්නේ නැත්නම් අකුසල පැත්තක්ද. ඉතින් ඒ වගේ තැන්වලදී අපි ටිකක් එකපාරටම ඒ ඇසුර අපිටම අපිට තේරෙනවා නම් මේ ඇසුර සුදුසු ඇසුරක් නෙමෙයි, මේ හරහා මම පිරෙහෙනවා, මට හානි කරයි, හිතේ අකුසලයක් තමයි වැඩෙන්නේ කියලා Tamanට තේරෙනවා නම් ඉතින් අර එක පාට ඇසුර නවත්තනවා වෙනුවට ක්‍රමානුකූලව එක පැත්තකින්ද අපිට පුළුවන් සත්පුරුෂයෙක් වශයෙන් ඒ අනිත් කෙනාටත් අනිත් කෙනාවත් නිවැරදි මාර්ගයට ගන්න යම්කිසි උත්සාහයක් දරන්න පුළුවන්. එයාට කාරණු කාරණා කියලා දෙන්න පුළුවන්. Tamanට තේරෙනවා නම් එයා ඉතින් යන්නේ වැරදි පාරක. එයාට පුංචි පිහිටක් වෙන්න පුළුවන් නම් ඒකත් ඉතින් ලොකු දෙයක්. එතකොට Taman සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. තමන්ගේ ඇසුරු කිරීම තුළින් අනිත් කෙනා යහපත් මාර්ගයකට එළඹෙනවා. ඉතින් ඒකත් අවශ්‍යයි. මොකද අපි තමන්ට ලැබිච්ච සත්පුරුෂ ආශ්‍රය නිසා තමයි අපි යම් පමණක නිවර්ති මාර්ගයකට අවතීර්ණ වෙලා ඉන්නේ. එමුනා අපි තවත් දුරටත් තවත් කෙනෙකුට සත්පුරුෂයෙක් වෙන්න අවශ්‍යයි. ඒතර තමයි තවත් කෙනෙක් නිවර්ති මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඒ නිසා ඒ පැත්ත ඉතින් මුලින් ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. හැබැයි තින් තේරෙනවා නම් කොච්චර කිව්වත් අහන්නේ නැහැ, මෙයාට කිව්වට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට පොඩ්ඩක් ඉතින් තමන් පරිස්සම් වෙන්නත් අවශ්‍යයි. ඒ අනිත් කෙනා හින්දා තමන් පිරිහෙන්නේ නැතිව තමන්ගේ තියෙන ගුණය ආරක්ෂා වෙන අන්දමින් කටයුතු කරන්නත් අවශ්‍යයි. ඉතින් ඒ වගේමයි අර අරුණ මහත්මයා කිව්වා වගේ තමන් හොඳට දැන් තහවුරු වෙච්ච මනසකින් නම් වාසය කරන්න. ඒ කියන්නේ හිතේ හොඳ සතිමත් බවක් දැන් වර්ධනය වෙලා තියෙනවා. හිතේ ඒකාග්‍රතාවයක් දැන් වර්ධනය වෙලා තියෙනවා. යම් ප්‍රඥාවකුත් විපස්සනාව හරහා දියුණු වෙලා තියෙනවා. එහෙමනම් උත්සාහ කළා බලන්න පුළුවන් මේ අනිත් කෙනාව ඇසුරු කරන්න යෑමේදී තමන්ගේ හිතේ පහළ වෙන යම් නොසන්සුන්කමක්, නොරුස්නා ගතියක්, නැත්නම් තරහ යාමක්, නැත්නම් රාගයේ පහළ වීමක්, මේ වගේ තමන්ගේ හිතේ ඒ ඇති වෙන විවිධාකාර විපර්යාසයන් පොඩ්ඩක් විමසලා බලන්නත් පුළුවන්. චේතන තින් තනිකර මේ චිත්තානුපස්සනාව. මොකද අපිට එකපාරටම අපේ හිතේ ඇතිවෙන තරහ තේරුම් ගන්න බැහැ. අපි ඇසුරු කරන්නේ බොහොම සුහද පිරිසක් නෝ. මොකද ඒ අය සමහරවිට අපිට ප්‍රශංසා කරන එකයි කරන්නේ. ඒ අය අපිව උඩින් තියෙන එකයි කරන්නේ. ඉතින් එතකොට හිතේ ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. හැබැයි අපි අකමැති කෙනෙක් ඇසුරු කරද්දී අන්න අපේ හිතේ නොරොස්නා ගති පහළ වෙන්න පුළුවන්. හිත අසහනකාරී වෙන්න පුළුවන්. හිතේ ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් නම් ඒ ද්වේෂය හඳුනා ගන්න, හිතේ පහළ නොරුස්නා ගති හඳුනා ගන්න. ඒ පැත්තෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මේ අසුර පවත්වන්නේ එක පැත්තකින් අපේම හිතේ පහළ වෙන විවිධ නොරුස්නා ගති, ද්වේෂ සහගත ස්වභාවයන් අකුසල් තේරුම් ගන්න. මොකද ඒ තේරුම් ගන්නේ නැතිව මේවා ප්‍රහාණය කරන්න බෑ. පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න අවශ්‍යයි. ඒ නිසා දැන් මේ ඇසුර නවත්තන්න බැරි නම් ඒ ඇසුර හරහා හිතේ නොසන්සුන්කමක්, ද්වේෂයක්, අකුසලයක් පහළ වෙනවා නම් එහෙමනම් අපිට තියෙන තව ප්‍රතිපදාවක් තමයි අරුණ මහත්මයා මතක් කළා වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ විපස්සනාව පිණිස. අපිට පුළුවන් අපේ හිත දිහා බලන්න. හිතේ ස්වභාවය ආරක්ෂා කරගන්න පුළුවන්ද? මෙයා එක ඇසුරු කරද්දී හිතේ නොසන්සුන්කමක් පහළ වෙනවද? ද්වේෂයක් පහළ වෙනවද? රාගයක් පහළ වෙනවද? ඒක කොහොමද දැන් පහළ වෙන්නේ? කලින් තරම්ම ඒක පහළ වෙනවද? නැත්නම් දැන් ඊට වඩා අඩුවෙන්ද පහළ වෙන්නේ කියලා අන්න තමන්ට මේ ඇසුරම පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ හිතේ කුසලතාවය දියුණු කිරීම සඳහා. හොඳයි.
ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ තත්ත්වයට හිත ගත්තාම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි කරපු ප්‍රපංච සමනේ තත්ත්වයේදී මේ වගේ දැන් පවුල ඇතුලේ ධර්මයේ හරි බාධ්‍යාව හරි ස්වයං පුරුෂයා හරි ඇසුරු කරනකොට ඒ ඇති වෙන සාකච්ඡාවලදී දැන් තමයි ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒ පුද්ගලයන් වෙනස් කිරීමට සෑහෙන්න හැකියාවකුත් තියෙනවා. ඒ වගේම හඳුනගෙන තියෙනවා මම නියම කරුණාව ඇතිව ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ හිත ප්‍රපංච භවෙන් සමනය වෙච්ච තත්ත්වයකදී තමයි නියම ආකාරයෙන් ඒ පුද්ගලයන් පිළිබඳව කරුණාව දයාව කියන එක වෙන ඉඩකඩ ඇති වෙන්නේ. ඊට පස්සේ බොහොම පිරිසුදු ස්ථානයකයි ඒ දේ ඇති වෙන්නේ. ඒ වගේ තිබුණ ධර්ම දැක්කර ගන්න මේ කීප වෙලා කියන බව මම දැන් අවස්ථාවල දැකලා
තියෙනවා. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ඇත්තටම ඊයේත් අපි මේ ඔය නිව් ජර්සි එක තිබුණා යම් සාකච්ඡාවක්. ඉතින් එතෙන්දී ඇත්තටම මේ කරුණාව ගැන තමයි කතා කරන්න තිබුණේ. ඉතින් එතෙන්දී ඇත්තටම මතක් කරගත්තේ දැන් මේ කරුණාවක් හිතේ පහළ වෙන්න නම් ඒ අනිත් කෙනාගේ දුක තේරෙන්න ඕනේ. අනිත් කෙනා පත් වෙලා ඉන්න තත්ත්වය, එයා දැනට ඉන්න ආගාධය ගැන අපිට වැටහීමක් තියෙනවා. දැන් අනිත් කෙනා යන්නේ වැරදි මාර්ගයක නම් අනිත් කෙනා අනුතර සහගත බවක නම් කටයුතු කරන්නේ. ඉතින් එතකොට අන්න තමන්ගේ හිතේ කරුණාවක් පහළ වෙනවා. ඉතින් එතකොට ඒ කරුණාවන්ත බව පාදක කරගෙන අපිට ඇසුර පවත්වන්න පුළුවන්. හැබැයි ඉතින් පරිස්සමෙන් තමයි යන්න තියෙන්නේ. ඒ තමන් කරුණාව බොහොම සතිමත්ව හඳුනා ගන්න ඕනේ. තමන්ටත් කරුණාවන්ත වෙන්න ඕනේ, අනුන්ටත් කරුණාවන්ත වෙන්න ඕනේ. තමන්ව අමතක කරලා අනුන්ට කරුණාවන්ත වෙලත් හරියන්නේ නැහැ. තමනුත් අනුනුත් සියලු දෙනා අන්තර්ගත වෙච්ච කරුණාවක් මත තමයි පදනම් වෙලා යන්න තියෙන්නේ. ඒ වගේමයි කරුණාවට ප්‍රඥාවත් අවශ්‍යයි. ප්‍රඥාවෙන් තොරව කරුණාව විතරක් අරගෙන ගියොත් අනතුරේ වැටෙනවා. ඒ වගේමයි කරුණාවෙන් තොරව ප්‍රඥාව විතරක් අරගෙන ගියොත් එතෙන්දිත් අනතුරේ වැටෙනවා. එතන මේ දෙකේ සමබර වීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ චරිතය කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රඥාවේත් කරුණාවේත් සමවරතාවයේ පෙන්눔 කරන එකම ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, ශ්‍රාවකයන් වශයෙන් එහෙනම් අපි තුලත් ප්‍රඥාවක් තියෙන්න ඕනේ, කරුණාවක් තියෙන්න ඕනේ. හොඳයි.
ඒ වගේම සමායින් ස්වාමීන් වහන්සේ ඒ වගේම දැකලා තියෙනවා මේ අවස්ථාවේදී විපැතින්ම ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි තමන් ධර්ම tattven පවා ඉතලයි අනිත් කතියට කියලා හැඟීමක් මුලදී ඇති වෙන්නත් පුළුවන්. නමුත් මේ විදිහට හිතුව තමන්ට සිද්ධ වෙන්නේ හිමයි. ඒ නිසා අනිත් කතියට මේ tattve ඇති වෙනවා. මේක මේ පුද්ගල භාවයට සම්බන්ධ දෙයක් නෙවෙයි. මේක මේ මානසික tattyan ඇති වුණොත් අපි තුලත් ඇති වෙනවා කියන එක තේරුම් ගත්තාම ඒ තමන් ඉඳලා කියන මේ මනෝභාවයේ පව මිදෙන්න පුළුවන් කියලා දැනලා තියෙනවා.
හොඳයි 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 සම්පූර්ණ ඇත්ත. හොඳයි.
ඊළඟ පැලය ධර්ම ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ අවසරයි.
හොඳයි.
මගේ භාවනා ගැටලුවක් තියෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට කලින් උපදෙස් දීලා තිබුණා. මට තිබුණ ගැටලුව තමයි අර ගුරුවරයෙක් ඉදිරියේ ඉඳන් භාවනා කරනවා වගේ තනියම භාවනා කරන්න අපහසුතාවයක් තිබුණේ ගොඩක් වෙලා. ඒකට උපවාසය මට අනිත් භාවනා වලට අමතරව මේ උනාදාන පාන සති භාවනා කියලා වැඩි කරන්නේ මම ඒක ප්‍රගුණ කරගෙන යනකොට මේ හිත හිටපු ගමන් ඩග්ගාලේ එළියට ගිහිල්ලා ආය ඇතුළට එනවා සනේම්ම. ඒක මම නඩත්තු කරගෙන යනවා ඒ විදිහට. හැබැයි මේ අර වෙන භාවනා වලින් තියෙන මේ ප්‍රබෝධය ගතිය මේ තියෙන ආශිර්වාදය මත මේකෙන් ලබන්න අමාරු ගතියක් තිබුණා තියෙනවා. ඉතින් මම වහන්සේගෙන් උපදෙස් අපලාපෘත්ති නේකත් අනිත් එක මේ දැන් තමන්ට ගෝචර වෙලා තියෙන භාවනා ක්‍රම තියෙනවනේ. දැන් අපිට මට හුඟක් මම සිත දුවන්නේ නැතුව මට
ඇත්තරම ඒ කියන්නේ අපිට එක පාරටම ආනාපාන සතියට එන්න අවශ්‍ය නැහැ. හිතේ යම් විපිරිසර බවක් තියෙනවා නම්, හිත නොසන්සුන් නම්, හිතට ටිකක් කේන්ති ගිහිලා වගේ නම් තියෙන්නේ. එතෙන්දී එකපාරටම ආනාපාන සතියට එන්නේ නැතිව ඔය කිව්වා වගේ හිත කැමැති භාවනාවක් කළා ආවට වරදක් නැහැ. ඒ නිසා මහත්යර තේරෙනවා නම් බුදුගුණ භාවනාවක් කරාම හිතේ ඒකාග්‍රතාවය වැඩෙනවා, හිත සොම්නස්සහගත වෙනවා. ඒක පොඩි වෙලාවක් කරන්න. කළා අන්න ඒ බඳු මට්ටමකදී ඊට පස්සේ ආනාපාන සතියට එන්න. එතකොට ආනාපාන සතියත් සෑහෙන්න සියුම් වෙලා තියෙවි. මොකද ආස්වාස ප්‍රස්වාසය අපේ මනෝභාවය මත තීරණය වෙනවා. අපි බොහොම සංසුන්ව, නිෂ්කලංකව, සොම්නස්සහගතව නම් අපේ මනස තියෙන්නේ. එතකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් බොහොම සංසුන්ව, බොහොම ප්‍රණීතව තමයි තියෙන්නේ. එතකොට අර උපක්‍රමශීලීව අපිට පුළුවන් ඒ වගේ අවස්ථාවකදී බුද්ධානුසතිය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් වඩලා හිත සංසුන් කරලා හිතේ ප්‍රමෝදයක් පහළ කරගෙන ආනාපාන සතිය වඩන්න ඉන්න පුළුවන්. දැන් මේක වෙනස තියෙන්නේ ඇත්තටම බුද්ධානුසතිය, මෛත්‍රිය විශේෂයෙන්ම ඒවා හුඟක් ඔය සම්මුතිය මත පදනම් වෙලා තියෙනවා. පුජ්ජල සංඥා මත පදනම් වෙලා තියෙනවා. ඉතින් එතකොට යන්න පුළුවන් දුරත් ටිකක් අඩුයි සමත භාවනා. ඉතින් ඒක හැබැයි ඉතින් ඒ ප්‍රයෝජනේ ගන්නට වරදක් නැහැ. ආනාපාන සතිය ඔය දෙකටම එකගෙන යනවා. සමතය පැත්තටත් ආනාපාන සතියෙන් යන්න පුළුවන්, විදර්ශනාව පැත්තටත් ආනාපාන සතියෙන් යන්න පුළුවන්. ඒ නිසා අර දීර්ඝකාලීන භාවනාවක් වශයෙන්, දිගට වඩන්න පුළුවන් භාවනාවක් වශයෙන් ආනාපාන සතිය තෝරගන්න පුළුවන්. පස්සේ ඉතින් ඒකෙන් අපිට යම් ඒ යන විදිහ අනුව තමයි එක පාටම අපිට සලස්මක් හදලා කියන්න බෑ මෙන්න මේ විදිහටමයි හරියට මේ ඉස්සරහට යන්නේ කියලා. මොකද මේවැයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඇතම් වෙලාවට ආනාපාන සතියෙන් කායනුපස්සනා කොටසක් වඩලා ඊට පස්සේ ඒකෙන් මාරු වෙන්න පුළුවන් වෙන කොටසකට. අපි හිතමු ධාතු මනසිකාරයකට මාරු වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් එහෙම මාරු නොවි එයාට මේ වේදනානුපස්සනාවකට මාරු වෙන්න පුළුවන්. එතන ආනාපාන සතිය ඔස්සේම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව වඩන්න යන්න පුළුවන්. ඒ වගේ විවිධ පැති තියෙනවා. ඒ නිසා මහත්යර තේරෙනවා නම් බුද්ධානුසතිය තුළින් තමන්ගේ හිතේ ඒකාග්‍රතාවය වැඩෙනවා, ප්‍රමෝදයක් වැඩෙනවා කියලා. සුළු වෙලාවක් ඒක වඩන්න. ඒක වඩලා හිත සංසුන් වුණාට පස්සේ ආනාපාන සතියට එන්න. හැබැයි තමන්ට තේරෙනවා නම් දැන් මේ වෙලාවේදී හිත හොඳට ප්‍රබෝධමත්, සතුටින් ඉන්නේ, මට ඍජුවම ආනාපාන සතිය වඩන්න පුළුවන් කියලා. එතකොට ඉතින් ඒක වඩන එක වඩා සුදුසුයි.
මේ බුද්ධ වන්දනාවෙන් පස්සේ රැට තමයි මේ ආනාපාන සතිය කරන්නේ. ඒ වෙලාවට කලබලකාරී වෙලාවක් සමයිතනේ ඔබ වෙලාවෙත් කරන වෙලාවෙත් බලපෑමක් ඇති කියලා මට හිතෙනවා.
ඔව්, ඒකත් පොඩ්ඩක් තර අපි තේරුම් ගන්න ඕනේ. දැන් සමහරවිට අපි දවසේ විවිධ කාල පරිච්ඡේද භාවනා කරලා බලලා නිකන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. උදේ වරුවේද මට හොඳට හිත මේ එකඟ වෙන්නේ, හිතේ සතිමත් බව දිනු වෙන්නේ නැත්නම් හවස් වරුවේද නැත්නම් රාත්‍රී කාලයේද කියලා පොඩ්ඩක් නිකන් තමන් ඒ කාලවකවානුව පරීක්ෂා කරලා තම තමන්ම බලන්න ඕනේ. මොකද හුඟක් වෙලාවට මේ වගේ අර එක එක කාලවකවානු තියෙනවා. සමහර ලාවට ඒවා වෙනස් වෙනවා. ඉතින් අර සමහර ලාවට තමයි තේරෙනවා නම් දැන් උදේ කරන්න ගියාට මට නිදිමත එනවා. හැබැයි හවස් වරුවේ නම් මට හොඳට කරගන්න පුළුවන්. එහෙමනම් ඉතින් හවස් වරුවේ ටිකක් ගැම්මක් අරගෙන ටිකක් දිගට කරන්න උත්සාහන්ත වෙනවා. මොකද Tamanට තේරෙනවා දැන් හවස් වරුවේ නම් මේ කායික සැහැල්ලුවක් තියෙනවා, හිතේ ප්‍රමෝදමත් ගතියක් තියෙනවා. එතකොට භාවනාව වැඩෙනවා කියලා Tamanට තේරුම් ගිහලා තියෙනවා. ඒ වගේ අර අපේ කයේ ස්වභාවය අනුව, චරිතයේ ස්වභාවය අනුව අපිට යෙදෙන වැඩ අනුව සුදුසු කාල වකවානුව තෝරගන්න එක අවශ්‍ය වෙනවා. හොඳයි.
ධර්මදේශනාවේදී සඳහන් වුණානේ අර පරිේශන කියන එකයි විතක්ක කියන එකේ සමාන අසමානකම් හා ඒවයි මොනවද ඒ ගුණවල පොඩි වෙනස්කම්.
ඒ කියන්නේ ඒ දෙකම නිකන් එකක් තමයි යන තා එක නිකන් වෙනස්කම් ටිකක් තියනවා වගේ කියලා මට හැඟෙනවා සම්මාසයක. ඔව්. එතන මේ සමානකමුත් තියනවා වෙනස්කමුත් තියනවා කියලා ඉතින් හිතන්න පුළුවන්. මොකද දැන් කියලා එතන වචනය බුදුරජාන් වහන්සේ යොදලා තියෙනවා. දැන් අපිට යම් පරිේශනයක් කරන්න හිතේ ලොකු ඉලක්කයක් තියාගන්න මෙන්න මේ දක්වා මං කියලා යම් හැඟීමක් ඇති කරගන්න. එතන එකාතකින් එතන විතර්කයක් පහළ වෙනවා. නැත්නම් අපි තමයි ඒක සැලසුම් කරන්නේ. ඒ සැලසුම ඔස්සේ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතන විතර්ක පහළ කිරීමක් තියෙනවා. ඉතින් එතකොට ඒ එබන්දු සැලසුමක් එබන්දු පරියේෂණයක් අපි ක්‍රියාත්මක කරගෙන යනකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතෙන්දී බලන්න මේ තුලින් කුසලයක් වර්ධනය වෙනවද අකුසලයක් ප්‍රහාණය වෙනවද එහෙමනම් මේක දිගට කරාට වරදක් නැහැ. ඒ වෙනුවට හැබැයි අකුසලයක් වර්ධනය වෙනවා නම් කුසලය පිරිහෙනවා නම් එහෙමනම් මේ ඉලක්කය වෙනස් කරගන්න අවශ්‍යයි. ඉතින් ඒක එක පැත්තෙන් ඉතින් අපිට අර ප්‍රාහුල සාමින් වහන්සේ දීපු අවවාදයේ ඔස්සේත් මේක හික්කන්න පුළුවන්. එතෙන්දීත් කතා කරන්නේ පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං. යම්කිසි කායික ක්‍රියාවක් කරනකොට ප්‍රත්‍යවේක්ෂා කර බලමින් ඒ කටයුත්ත කරන්න කියලා කියනවා. දැන් ඒ අවස්ථාව වෙනකොට අපිට හිතා ගන්න පුළුවන් රාහුල ස්වාමීන් වහන්සේ තාම පුංචි ස්වාමීන් වහන්සේ නමක් අවවාද ලබන ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ අවවාද කරනවා යම් කායික ක්‍රියාවක් කරන්න කලින් හොඳට හිතලා බලන්න මේක මට ගැළපෙන වැඩක්ද, අනිත් කෙනෙකුටත් මේ යහපත සලසන වැඩක්ද, තමන්ට යහපත සලසන වැඩක්ද කියලා ටිකක් පරීක්ෂාකාරී වෙලාම මේ වැඩේ කරන්න පටන් ගන්න. ඊට පස්සේ වැඩේ කරගෙන යන අතරෙදිත් ඒ විදිහටම පරීක්ෂාකාරී වෙන්න. වැඩේ අවසන් වුණාට පස්සෙත් පසු විපරමක් කරලා බලන්න මේ කරපු වැඩේ නිසා තමන්ට අනුන්ට මේ යහපතක් වෙලා තියෙනවද කියලා. ඉතින් අන්න ඒ විතර සරිලන අන්දමකින්ම තමයි එතකොට මේ සූත්‍රෙත් ඇත්තටම මේ කාරණාව මතු කරලා තියෙන්නේ. අපි කායික ක්‍රියාවක් වෙන්න පුළුවන්, වාචසික ක්‍රියාවක් වෙන්න පුළුවන්, මානසික ක්‍රියාවක් වෙන්න පුළුවන්. මෙතන අර මනෝ කම්ම කියලා නැත්තම් මේ මනෝ සමාචාර කියන වචනේ පාවිච්චි කළා නෑ, පරියේෂණ කියන වචනේ පාවිච්චි කළා තියෙන්නේ. ඉතින් ඒ කෙසේ නමුත් ඒ මානසිකව අපි යෙදෙන යෙදීමක්, උනන්දු කිරීමක්, එල්ලයක් තබා ගැනීමක්, ඉලක්කයක් තබා ගැනීමක්, ඒ බඳු දෙයක් කරද්දිත් ඒක තමන්ට හිතකරද අහිතකරද කියලා සැලකිලිමත් වෙන එක තමයි වටින්නේ. දැන් කෙසේ නමුත් ඉතින් ඔය ඔක්කොම සූක්ෂම ප්‍රතිපදාවක් වශයෙන් අපිට අර විතර්ක සමනය කිරීම, ප්‍රපංච සමනය කිරීම යන පැත්තට මේ යොමු කරන්න පුළුවන් නේද? දැන් අපිට පුළුවන් පරිේශනයක් කරන්න විතර්ක සමනය කිරීමේ පරිේශනයක්, ප්‍රපංච සමනය කිරීමේ පරිේශනයක්. අපේ හිතේ එල්ලේ තියෙන්නේ විතර්ක සමනය කිරීම නම්, ප්‍රපංච සමනය කිරීම නම්, එහෙමනම් අන්න බඳු පරිේශනයක් කිසිම වරදක් නැහැ.
එතකොට ඒ කියන්නේ සමනාලසේ පරිේශනය හැදෙන්නේ විතක්ක හරහා.
ඔව්. ඇත්ත.
කියලා ගන්න පුළුවන්.
පුළුවන්. ඔව්. හැබැයි විතර්ක හරහා හැදුනට ඒ විතර්කම සමනය වෙන්න ඕනේ ඉස්සරහට යනකොට. දැන් ඕක ඇත්තම මේ ධර්මයේ තියෙන හරි සුන්දර කොටසක්. දැන් එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ එක්තරා භික්ෂුණීන් වහන්සේ ළමකට කියනවා තණ්හං නිස්සায়ে තණ්හා පහතබ්බෝ. මානං නිස්සায়ে මානං පහතබ්බෝ. ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ තණ්හාවම පාවිච්චි කරනවා තණ්හාව ප්‍රහාණය කරන්න. මාන්නේම පාවිච්චි කරනවා මාන්නේ ප්‍රහාණය කරන්න. දෙොන්න වගේ පැත්තක්. ඒ කියන්නේ දැන් හිතන්න දැන් දෙන උපමාව තමයි දැන් උන්වහන්සේ කියනවා කොහේ හරි සේනාසනයක කොහේ හරි පන්සලක මේ භික්ෂුන් වහන්සේ නමක් කොන්න රහත් වෙලයි කියලා ආරංචි වෙනවලු. ඉතින් එතකොට මේ ඒ ආරංචි ලැබපු ස්වාමීන් වහන්සේ කල්පනා කරනවලු, ඉතින් උන්වහන්සේට රහත් වෙන පුළුවන් නම් ඇයි මට බැරි? දැන් ඒකාතකින් මෙතන තියෙන මාන්නයක්. ඉතින් උන්වහන්සේට දැන් රහත් වෙන්න පුළුවන්. මෙන්න මේ ආරංචි ඇවිල්ලා තියෙනවා. මේ සානාසේ මාත් එක්ක ඒ කාලේ එකට හිටියේ. ඉතින් උන්වහන්සේට පුළුවන් නම් ඇයි මට බැරි? දැන් ඉතින් මෙතන තියෙන එක්තරාන්දුකින් මාන්නයකින් ගත්ත අදිෂ්ඨානයක් කියලා හැබැයි උන්වහන්සේ දැන් ක්‍රියාත්මක වෙනවා. දැන් ඉතින් භවනා කරනවා, අපි තුමු විපස්සනාවක් වඩනවා. හැබැයි අන්තිමට මාන්නය ප්‍රහාණය වෙන්න ඕනේ. ඒක තමයි නිවැරදි මාර්ගය. හැබැයි පටන් ගනිද්දි මාන්නයක් තිබුණේ. හැබැයි යන්නේ නැත්තම් ප්‍රතිපදාවේ ක්‍රියාත්මක වෙන්නේ ටික ටික මාන්නය දුරු වෙන ප්‍රතිපදාවක්. ඒ වගේමයි තණ්හාවත්. තණ්හාවෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. තණ්හාවෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. පස්සේ පස්සේ හැබැයි තණ්හාව ෂේ වෙන ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. ඒ නිසා අර මුලදී අපිට යම් අදිෂ්ඨානයක් ඇති කර ගැනීම සඳහා, යම් පරිශ්‍රණයක් කිරීම සඳහා, යම් ඉලක්කයක් තබා ගැනීම සඳහා විතර්ක කරන්න සිද්ධ වෙවි, හිතන්න සිද්ධ වෙවි, අදිෂ්ඨාන කරන්න සිද්ධ වෙවි. හැබැයි ප්‍රතිපදාවේ නිවැරදිව යනකොට ඒ අදිෂ්ඨාන, ඒ විතර්ක, ඒ ප්‍රපංච සියල්ල සමනය වීම අතිශය වැදගත්.
අනිවාර්යයෙන්ම කියන්නේ බලාපොරොත්තුවක්. එහෙම නැත්නම් ඉස්සරහ කියන්නේ එතන ප්ලේස් එකක් අපි පවත්වලා තමයි ඒක කියන්නේ හඳුනාගෙන ඒක හයි කරගන්න කරන පිළිවෙතක්
තමයි තියෙන්නේ. ඔව් ඒක තමයි. දැන් ඔතන ඉතින් ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා නීතියකුත් නැහැ. කෙසේ නමුත් ඉතින් කරනවා නම් ඒ මුල් මට්ටමේදී එක්තරාන්දක විතර්ක පහල කිරීමක් තියෙනවා. මුල් මට්ටමේදී. හැබැයි ඉතින් පස්සේ ටික ටික Tamanට ප්‍රතිපදාව තේරෙන්න මේ Tamanටම තේරෙන්න ඕනේ දැන් නම් විතර්ක සමනේ වෙලා. දැන් නම් ප්‍රපංච සමනේ වෙලා. මං කලින් නම් ඉස්සර නම් හුඟා ප්‍රපංච කර හිටියේ විතර්ක කර හිටියේ කල්පනා කර හිටියේ දැන් නම් එහෙම එකක් නැහැ කියලා එහෙනම් තමන්ට තමන්ගේ හිත දිහා බැලුවම තේරෙන්න ඕනේ නේද?
එහෙමයි. ඔව්. ඊළඟට අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී දැන් සක්වේන්ද්‍රයා ගත්තයින් පස්සේ මේ අහන ප්‍රශ්න දිහා බැලුවහම එතකොට අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න වෙන්නේ යා ගොඩක් දුරට ඒ කියන්නේ සතිමත් බව තියෙන
කෙනෙක්.
ස්වභාවයක්.
ඔව්.
ඒ කියන්නේ දිව්‍ය ලෝකවල ඒක සාමාන්‍ය ස්වභාවයක්ද? දැන් අපි ගත්තොත් එහෙම ওই වගේ ප්‍රශ්නයක් අහන්න. එතකොට බුදුන් වහන්සේ දෙන ඒක කියපු ගමන්ම යාට වැටහෙන්න.
ඔව්.
ඒ කියන්නේ යා සෑහෙන දුරට ඒක සතිමත් බව කියන එක තිබිලා තියෙන්නේ පහයි. තව බුදුන් වහන්සේ ප්‍රතිපදාව හැටියට මෙයාට කෙලින්ම දෙන්නේ කෙරෙන්න ඕනද?
අනහරි.
එතකොට ඒක අඳුනගෙන ප්‍රගුණ ඒක ක්‍රියාත්මක කරන්න නම් දැන් ඒ කියන්නේ අපි තුල සාමාන්‍ය පිටක් ජනයින් තුල තියෙන කෙලෙස් ස්වභාවය ඇත්තටම නෑ වගේ
හැබැයි මේ දේශනාව අවසානයේ තමයි සක්‍රදේවේන්ද්‍රයා සෝවන් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා يعني මේ ප්‍රශ්න අහන්න එනකොට එයා තාම පෘථග්ජන මට්ටමේ තමයි ඉන්නේ. හැබැයි ඉතින් බුද්ධිමත් මිනිස්සෙක්, බුද්ධිමත් දෙවි කෙනෙක්. ඒකම තමයි මේ බුදුරජාන් වහන්සේත් ධර්මයේ දේශනා කරන්න කලින් මේ සක්කපඤ්ඤ සූත්‍රයේම තියෙනවා මේ අහන ප්‍රශ්න බොහොම සූක්ෂමව අවබෝධ කරගැනීමේ ශක්තියක් මේ සක්‍රදේවේන්ද්‍රයා තුල තියෙන බව බුදුරජාන් වහන්සේ තේරුම් අරගෙන තමයි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා සක්‍රදේවේන්ද්‍රයා ඉතින් දැන් මෙහෙමත් හිතින් අපිට පැත්තට හිතන්න පුළුවන්. දැන් තව දෙවිවරු ඕන තරම් ඉන්න ඇති බුදුරජාන් වහන්සේව හම් වෙන්නවත් නාපු. ඒ අය සමාහලාවට මේ ඒ කාම භෝගී ජීවිතේම ඇරිලා ඉතින් ඒ තුලම උන්මාදයට පත් වෙලා හිටිය පිරිසක්. නමුත් ඉතින් සක්‍රදේවේන්ද්‍රයාට මේ තමන්ගේ තිබිච්ච ඒ දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා රාජකාරී ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මොකද බුදුරජාණන් වහන්සේම කියනවා මේ බොහොම කාර්යබහුල තැනැත්තෙක් කියලා. එතකොට ඒ සක්‍රදේවේන්ද්‍රයාට ඒ තිබිච්ච নানা ප්‍රකාරයේ කාර්යයන් පොඩ්ඩක් පැත්තකින් තියලා බුදු කෙනෙක්ව හම්බෙන්න ඇවිල්ලා මේ බඳු ප්‍රශ්නයක් නගන්න තරම් යාගේ හිතේ ලොකු ਵਿਚාරශීලී බුද්ධියක් තිබිලා තියෙනවා නේද? ඒ නිසා යාතුල අර ලොකු කුසලයට කැමැත්තක් ප්‍රතිපදාවකට කැමැත්තක් ධර්ම මාර්ගයට කැමැත්තක් තිබිලා තියෙනවා. ඒක නිරූපණය වෙනවා අහන ප්‍රශ්නවලිනුත් බුදුරජාන් වහන්සේ දීලා තියෙන පිළිතුරු වලිනුත්.
ඔව්.
හොඳයි. හොඳයි.
දරුවන්
සන්නයි.
ඊළඟ දහම් ගැටලුව චමීර බුද්ධදාස මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අස්රයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව ආශ්‍රයෙන් මට තේරුණා ඇත්තටම අපිට උපවාසයේ දේශනා කළා අපි ඇසුරු කර යුත්තේ මොනවාද ඇසුරු නොකළ යුත්තේ මොනවාද කියන දේ කියන්නේ කුසල් වර්ධනය වීමට හෝ කුසල් අකුසල් නැතිවීමට මට තේ විදිහට කුසල් වර්ධනය වීම කියලා කියන්නේ ඒක මට තේරුම් ගන්න යුතුයි මම ඇසුරු කරනවා කියලා කියන්නේ මගේ සිතේ ද්වේෂයක් හෝ විරාගයක් හෝ ඇති වීම එහෙම නැත්නම් අකුසල් වැඩි වෙනවා කියලා කියන්නේ මගේ රාගය වැඩි වෙනවා ද්වේෂය වැඩි වෙනවා කියන දේ මම තේරුම් ගත යුතුයි මම හිතනවා ඒ අවස්ථාව ඇති වෙන්න නම් සතිමත් බව මට ගොඩාක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා. නමුත් ඒ තැනට එන්න කලින් අපි දැන් මේ ඉන්න ආරම්භක අවස්ථාවේදී අපිට උපවාසයෙන් උපදේශයක් දෙන්න පුළුවන්ද අපිට කොහොමද මේ අපි ඇත්තම ඉන්නේ අකුසලයේ මේ කාලය ගත කරමින් නැත්නම් අසල කුසලයෙන් යනවා කියලා පොඩ්ඩක් දැනීමක් ඇති කරගන්නේ කෙසේ?
ඔව් ඇත්තම දැන් මහත්තයා කිව්වා වගේ සතිය තියෙනවා නම් තමයි මේක හඳුනා ගන්න පහසු. එතකොට සතියෙන් පෙන්නලා දෙනවා මේ අපි අසුරක් පවත්නවා නැත්නම් ඉන්ද්‍රිය අරමුණක් අරමුණු කරනවා. ඉතින් මේක හරහා ඔන්න නොතිමිච්ච රාගයක් පහළ වෙනවා. නොතිමිච්ච ද්වේෂයක් පහළ වෙනවා කියලා අර පෙන්නලා දෙනවා නම් සතියෙන් ඒක තමයි තියන්න යන්න පුළුවන් හොඳම වට්ටම. ඒ කියන්නේ එතකොට සතිය හොඳට ක්‍රියාත්මකයි හැමතිස්සෙම හිත දිහා බලාගෙන අවධානයෙන් ඉන්නේ. හිතේ ස්වභාවය වෙනස් වෙනකොට ටක් ගාලා අපිට කියලා දෙනවා. ඉතින් එතකොට අපිට ඒ අනුව අපේ ඉන්ද්‍රයන් හසුරව ගන්න පහසුයි. දැන් මහත්ය කිව්වාගේ මේ සතිය දුර්වල නම් ඉතින් එතෙන්දි වෙන්නේ එක පැත්තකින් ටිකක් ඉතින් ඕක ඔඩු දුවනකන් ඉඳලා තමයි අපිට තේරෙන්නේ. හිතන්න අපිට ඔන්න කේන්ති යනවා. අපිට සතිය නැහැ. ඉතින් එතකොට තවත් කේන්ති යනවා. අපි ඒකට තව පෝර දානවා. දැන් ඉතින් හොඳටම කේන්ති ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ඔන්න බනිනවා. ඊට සමහරට ගහ ගන්නවා. ඊට පස්සේ තමයි වැඩේ ඉවරයි. ඉතින් අතප්පයක් කරලා ඔන්න බෑන් පැත්තකටලා ඉන්නවා. එතකොට ඔන්න මතක් වෙනවා අයියෝ මේ කරගත්ත මෝඩකම මගේ මේ කට ඉස්සර වුණා මේ කරපු වැඩක්ද අරකද මේකද ඔන්න දැන් පසුතැවෙනවා. එතකොට තමයි ඉතින් මතක් වෙන්නේ මේ කරපු පැත්ත වැරදි මේක නෙමෙයි කරන්න තිබුණේ කියලා ඔන්න එතකොට නම් මතක් වෙනවා. ඒ නිසා සතිය තිබුණොත් අපිට මුල් කාලෙම ගොඩින් බේර ගන්න පුළුවන්. හැබැයි සතිය දුර්වල නම් ඒ පමණකට එහාට යනවා. එක්කෝ ඉතින් හිතේ දැවිල්ල වැඩි, හිතේ සතියෙන් දැවෙන, තැවෙන ප්‍රමාණය වැඩි. එහෙම නැත්නම් එතනනුත් එහාට ගිහිල්ලා වීතික්කම මට්ටමට ගිහිල්ලා ගහ බැන ගන්න මට්ටමට යනවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා මේ ඒ පසු තැවෙන මට්ටමේදී හෝ අපිට තේරෙනවා නම් මේ කරපු දේ වැරදි, මගේ අතේ වැරද්ද අර මේ කියලා. එතකොට ඉතින් ඊළඟ පාරවත් ඒක නොකර ඉන්න උත්සාහවන්ත වෙන්නයි
තියෙන්නේ. එමයි ස්වාමීන් වහන්සේ. අර සියුම් අවස්ථාවක් මට හිතන්නේ මූලික අවස්ථාවේ සතිමත්කම දුර්වල කෙනෙකුට සියුම් අවස්ථාවක් අපි මේ ඇත්තරම මේ සේවනයේ කල යුත්තක අපි ඉන්නවා කියන වගේ හැඟීමක් අපි තුලින් ඇති කරගන්නේ සමහර විට වැරදි අවබෝධයකින් විය හැකි.
අන්න හරි. අන්න එතන තමයි ඇත්තරම ගැටලුව තියෙන්නේ. මොකද අපිට මේ මුලදී තේරෙන්නේ නැහැ. දැන් ඇත්තම හිතන්න හිතේ ද්වේෂයක් ආවහම සමහරවිට අපි ඒක සාධාරණීකරණය කරනවානේ. මම තමයි නිවැරදි, යා වැරදි කියලා ඉතින් අපි ඒක සාධාරණීකරණය කරමින් අපි ඒ ද්වේෂය දිගට පවත්වනවා. ඉතින් එතකොට ලොකු ආසාදයකුත් තියෙනවා. නිකන් හිතත් නිකන් නැගිටලා ඉනවා, කේන්ති යනවා, Taman නිකන් ලොක්ක කියලා තේරෙනවා. ඉතින් බනින්න යනවා, ගහගන්න යනවා. ඉතින් එතකොට අර එහෙම තමයි ඉතින් ඕක වර්ධනය වෙලා ඉන්නේ. හැබැයි ඉතින් එතෙන්දී අපිට මුල් කාලෙදිම අවබෝධ කරගන්න පුළුවන් නම් එයා වැරදි වුණත් මං වැරදි වුණත් නැත්නම් එයා නෙවැරදි වුණත් මං නෙවැරදි වුණත් දැන් මේ හිතේ පහළ වෙලා තියෙන ද්වේෂයක්. ඒතොර කවුද වැරදි කවුද නෙවැරදි කියන එක නෙමෙයි. හැබැයි මේ හිතේ ද්වේෂයක් පහළ වෙලා තියෙනවා. දැන් එතකොට බැලුවහම අර අපි බලන දෘෂ්ටි කෝණයෙම ලොකු වෙනසක් තියෙනවා. දැන් මෙතන මේ ද්වේෂය පහළ වෙන්න මූලික වෙච්ච සංසිද්ධිය හෝ පුජ්‍යලයා ගැනම නෙමෙයි මේ අපි සැලකිලිමත් වෙන්නේ. ඇයි මෙබඳු ද්වේෂයක් මේ හිතේ පහළ වුනේ? නේද? ඒතකොට මේ දෙබඳු ද්වේෂයක් හිතේ පහළ වීම තුලින් ඒක මට මේ යම් යහපතක් සලසනවාද නැත්නම් අයහපතක් සලසනවාද? හිතේ තිබිච්ච සාමකාමී ගතිය මේ හරහා දුරු වෙනවද නැත්නම් ඒක තහවුරු වෙනවද? හිත දැවෙනවද නැත්නම් නිවෙනවද? කෙනෙක් එහෙමනම් අපිට බලන්න පුළුවන්. ඒ වගේ අපිට පොඩ පොඩ ඒ හිතේ පහළ වෙන කෙලෙස් දිහා ඔය දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන්. එතකොට ඉතින් අපිට ඒවා හිතේ තියාගන්න නැතුව හිමීට හිමීට ඒක අතහැර දමමින් කටයුතු කරන්න පුළුවන්.
එමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව විචිත ගුණත් සිංහල මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ආදරණීය අවසරයි.
ඔව්.
මම පුරුදු භාවනා ගැටලුව මම 2016 ත් ප්‍රෝග්‍රෑම් එකට ආවා.
ඔව්.
චර්මණී එතකොට ආරන්නේ මම හැමදාම තියා දුරට කරලා තියෙන්නේ. ඒ කියන්නේ උපසංසිඳිලා මට අර ඒ රස්තය අර පොඩි සුදු තැනකට ගිහිල්ලා ලැබුණා ඒතර හඳුරුපුවෙන් දෙන්න යන්න එපා මුන්නේ ඉඳලා කන්න ගිහින් ඊට පස්සේ කිප සරක් දේව මෙලා තිබුණා ඊට පස්සේ එහෙම ඉඳන් කරනකොට අර ඇඟේ අනුව දඟලන වගේ ඒවා දේකමක් කරනවා කියලා විඩයවත් නැතිුණා එහෙනම් ටිකක් දුරට ඇවිල්ලා දැන් අවසානෙත් නම් ටිකක් තියෙනවා තමයි නිකන් මේ ඇහැ ළඟ අඟලක් විතර වගේ නිකන් අහය ළඟ දුක්ජක් කපුලන් ඊටකෙන් දුටේ ශරීරේ නැතුව යකිල ඒ පරිසරයේ ශරීරය අතර නිකන් වෙනසක් එයාගේ සත්කිට එලා කියන එතන නැවිලා ඉන්න කින්යන් මොකද කරන්නේ හිතාගෙන දුරු වගේ ටිකක් ඉන්නවා.
ඔව් මහත්තයා සක්මන් භාවනාවක් කරනවද?
සක්මන් භාවනාව මේ මම විශේෂයෙන්ම කරන්නේ නැහැ. වැඩි මෙහෙම කරන් කටි දෙකක් අගිනේනවාට බහිනේලා. ඔව්. ටොක්ක් කර ඒක ගැන පොඩි අවධානයෙන් ඉන්නවා. දෙන්නත් වෙනම කරන්නේ. ඒ සක්මන් භාවනාව ප්‍රෝග්‍රෑම් එකකින් ගියාම කරන එකට අනික ඒකත් අර ඒකත් හොඳටම කෙරුණා. සයිකලක් පදිනවා වගේ රෝමඩක් තාපිය දහස් තියෙනවා. ඒකේ අවධානය කැඩෙන්නේ නැතුව යන තුරක් තිබුණා.
ඔව්. මොකද මේ ඔතෙන්දී
දැනගත්තිය ඔක්කොම තිබුණේ දැනුණා.
ඔව්. ඔතෙන්දී ඇත්තටම මේ කියන්නේ ඔව් ඔතෙන්දී ඇත්තටම අපිට සම්බර කරගන්න අවශ්‍යයි අපේ සතිමත් බවයි සමාධිමත් බවයි. දැන් අපි අර සක්මන් භාවනාවෙන් තමයි මේ සතිමත් බව ඉස්සරහට අරගෙන සතිමත් බවෙන් මුළු සංසිද්ධිය දිහා නිරීක්ෂණය කරන පදනමක් හදාගන්නේ. අපි ඒක අඩු වුණොත් එහෙම අපේ හිත සමාධියට තමයි බර වෙන්නේ. ඒක ටිකක් අපිට අවාසි කරයි. අවාසිදායකයි. ඒ නිසා පොඩ්ඩක් සක්මන ආයේ ඉස්සරහට ගන්න. සක්මන ඉස්සරහට අරගෙන ඒ තුරිනුත් හොඳට සතිය වර්ධනය වෙන්න දෙන්න. සක්මනේදීත් ওই විදිහට ඒ දැනෙන දේවල් ගැන අවධානෙන් ඉන්න. මොකද සක්මනත් හිමීට පරිවර්තනය කරගන්න ධාතු මනසිකාරයේ පැත්තට. එතකොට ඉඳගෙන කරන අය සක්මනේ කරන අය කියලා වෙනසක් නැහැ. සක්මනේදීත් අපි පුළුවන් තරම් ධාතු ලක්ෂණ තේරුම් ගන්න එකයි කරන්නේ. ඒ එහෙම කටයුතු කරන්න පුළුවන් නම් එතකොට තව මේ ගමන මේ සාර්ථක වෙනවා. අපිට යන පාර පිරිසුදුව යන්න පුළුවන්කමකුත් ඇති වෙනවා.
දැන් ඒක තමයි කරන්න ඕනේ. සිතුවිලි නම් එදේක නෑ. දැන් දේශ සිතුවිලි වලක සිතුවිලි නෑ. සද්දයක් කොහොමද එහෙම යනවා ප්‍රශ්නයක් නෑ.
ඔව්. හොඳයි. ඒ පැත්ත හොඳයි. ඒ කියන්නේ හිතේ සමාධිමත් බව වර්ධනය වෙලා තියෙනවා. දැන් අපිට කය දිහා බලන්නත් පුළුවන්. වාඩි වෙලා වුණත් කය දිහා බලන්න පුළුවන්. කයේ දැනෙන දේවල් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දකිමින් වාසය කරන්න පුළුවන්. ඒක අපි හිතමු ඒවා දැන් මොහක්වත් වෙන්නේ නැහැ. දැන් පුංචි පුංචි වේදනා එනවා නම් ඒවත් සිතින් බලන්න පුළුවන්. ඒවත් සමනය වුණාට පස්සේ හිත දිහා එතකොට හිත දිහාත් බලන්න. එතකොට ඒ හිත දිහා බලද්දී හැබැයි හිතට ටිකක් නිදහස දීලා බලන්න. ඒ කියන්නේ හිත හිර කරගෙන බලන්න එපා. අන්න හරි. හිත හිර කරගෙන ඉන්නේ නැතිව හිතට කැමති විදිහකට හැසිරෙන්න ඉඩ දීලා තමයි දැන් බලන්න ඕනේ. එතකොට තමයි යා පොඩ්ඩක් එහෙ මෙහෙ යන්නේ.
එනවා යනවා.
අන්න හරි. හරි. ඒවත් තේරුම් ගන්නද මේ එන එක සිතුවිල්ලක්වත් දිගට ඉන්න බලාගෙන නෙමෙයි එන්නේ. යන්න බලාගෙනයි එන්නේ. ඉතින් එතකොට අපි ඒගොල්ලන්ට එන්න දෙනවා යන්න දෙනවා. ඒවා එතකොට තියෙන එන යන ස්වභාවයක් තියෙන්නේ. ඔන්න ඔය తත්වය මේ සිතුවිලි වල තියෙනෙත් එන යන ස්වභාවයක්, වේදනාවේ තියෙනෙත් එන යන ස්වභාවයක්, ඇති වෙන නැති වෙන ස්වභාවයක්. එමෙ නැත්තම් තමන්ට දැනෙච්ච ඒ ධාතු ලක්ෂණ වල තියෙනෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් කියන එක හොඳට හිතට කාවද්දා ගනිමින් මේක කරන්නයි තියෙන්නේ. ඉතින් ඕකම සක්මනේදිත් කරන්න පුළුවන් නම් තවත් වටිනවා.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව දිනේෂි 1 පතිරණට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. ඔව්.
මගේ ගැටලුව මම කලින් ස්වාමීන් වහන්සේ පාරයන්ක භාවනාව වැඩිපුර කරා. ඒ අවස්ථාවේ සක්මන ටිකක් අඩු වෙලා ගියුනේ. එතනදී ගියපු ස්ථානයේ අනුව ඔබ වහන්සේ මට උපදෙස් දුන්නා. සක්මනත් සමබරව කරන්න කියලා. මේ මොකද සමාධිමත් අවස්ථාවට වැඩියෙන් ගියපු නිසා සමාධිය අඩු කිරීම සඳහා සක්මනක් කරන්න කියලා ඔබ වහන්සේ මට උපදෙස් දුන්න මීට කලින් අවස්ථාවකදී. එතකොට මම සක්මන් භාවනාවක් දැන් වැඩිපුර කරනවා ස්වාමීන් වහන්සේ සමව කරනවා. ඒ අවස්ථාවේදී මම සක්මන කරනකොට තද ගතිය
තද ගතිය බුරුල් වෙන ගතිය දැන් එක කකුලකින් තද ගතිය වෙනකොට අනිත් කකුලෙන් බුරුල් වීම ඒක ඒක තමයි මම එක දිගටම බලාගෙන ගියේ ස්වාමීන් වහන්සේ එක කකුලකින් තද ගතිය අනිත් කකුලෙන් බුරුල් වීම බල බල ගියාම සමනේ වෙනවා මේ ප්‍රපංචත් සමනේ වෙනවා සිත්තිරි එන අවස්ථාවක් එන්නේ මේ චිත්තප්‍රසකපත් වෙනවා එහෙම ඉන්න අවස්ථාවේදී හොඳ හොඳටම චිත්ත සමනේ වුණාම ස්වාමීන් වහන්සේ
සමනය වෙලා තියෙනවා වේදනාවන් සමනය වෙලා තියෙනවා එතකොට දැන් හිතට නිදහස දීලා අර මං කලින් මහත්තයෙකුට කිව්වා වගේ හිතට පොඩ්ඩක් දැන් නිදහස දෙන්න හිත නිකන් හිර කරගෙන ඉන්න එපා හිතට ටිකක් නිදහස දීලා වීරය පොඩක් අඩු කළා බලන්න දැන් හිත හැසිරෙන්නේ කොහමද කියලා. එයාට පොඩ්ඩක් යන්න දෙන්න. යන්න දීලා බලනවා මොනවාද දැන් හිතට එන සිතුවිලි. සමහරවිට හිතේ යම් කිසි නොසන්සුන්කමක් ඇති වෙනවා, අතීතයේ දෙයක් මතක් වෙනවා, අනාගත සැලසුමක් හිතට එනවා. හැබැයි ඒවා ඔස්සේ දිගට යන්න එපා දැන්. දැන් මේ තමන් හදාගත්තනේ යම් කිසි සතිමත් පදනමක්. ඒ සතිමත් පදනම මත පිහිටාගෙන තමයි හිතට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දෙන්නේ. අර අම්මා කෙනෙක් පුංචි දරුවෙකුට අපි තමු වැටක් ගහලා දීලා නැත්නම් අර දොරට මොකක් හරි හේතු කළා දරුවට එළියට යන්න බැරි වෙන්න ඉඩ සලස්සලා හැබැයි දැන් දරුවට ඉඩ දීලා තිනවා ගේ ඇතුලේ සෙල්ලම් කරන්න. අන්න ඒ වගේ තමයි අපිත් හොඳ සතිමත් පදනමක් සකස් කරගෙන තියෙනවා. දැන් ඒ පදනම මත පිහිටාගෙන හිතට යම් නිදහසක් දෙනවා කැමති විදිහට හැසිරෙන. හැබැයි අපි හොඳ අවදියෙන් ඉන්නේ. හිත හිර කරගෙන නෙමෙයි ඉන්නේ. එතකොට ඔන්න හිතට යම් යම් සිතුවිලි එනවා. දැන් එතකොට තමයි අපිට තේරෙන්නේ මේ එන සිතුවිලිත් අර කලින් කිව්වා වගේම මේවා දිගට ඉන්න නෙමෙයි ඇත්තට මෙන්නේ. ඒවා එනවා යනවා එනවා යනවා. අපි ඒවට අනුග්‍රහ කරන්න ගියොත් තේපැන් සංග්‍රහ පවත්වන්න ගියොත් තමයි ඒගොල්ලෝ වැඩි වෙලාවක් රඳා පවතින්නේ. එහෙනම් බැලුවට වරදක් නැහැ. ඒ විදිහට කළාට වරදක්
නැහැ.
ඔව්.
පරංක
භාවනාවන් වගේ
තද සමාධියකට යන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අවස්ථාවක නවතින්නේ. හරි. ඉබේ කෙරෙනවා වගේ දැනෙනවා. දැන් මම අර තද ගතිය බුරුල් වීම එක කකුලක තද ගතිය අනිත් කකුලෙන් එහා සමගම බුරුල් වීම එක දිගට බලන එක කමක් නැද ස්වාමීන් වහන්සේ? වරදක් නැහැ. වරදක් නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ ප්‍රබල සමාධියක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ හිතේ පැහැදිලි බව. අපිට හොඳට පැහැදිලිව පේනනවා නම් මේ අවස්ථාවේ දැන් හිත ගැන විශේෂයෙන් මම මේ කියන්නේ හිත ගැන විශේෂයෙන් බලද්දී හිතේ පැහැදිලි බව තියෙනවා නම් වෙන් වෙන්ව හඳුනා ගන්න දැන් සිතවිල්ලක් එන හැටි ආ චුට්ටක් එබිකම් කරලා බලන හැටි අපිව පොළඹවන්න හදන හැටි අපි ඒකට අහු නොවි ඉන්න හැටි ඊට පස්සේ ආ යන හැටි ඒත් ඔය ටික අපිට තේරුම් ගන්න පුළුවන් නම් එපමණකට සමාධිය ප්‍රමාණවත්. ඔව් දැන් හැබැයි කායනුපස්සනා මට්ටමකදී වේදනානුපස්සනා මට්ටමකදී මුල් කාලෙදී ඊට වඩා තීක්ෂණ සමාධියක් අවශ්‍ය වේවි. මොකද එතෙන්දී මම මේ කියන්නේ මුල් කාලෙදී මොකද හිත නැත්තම් එහෙ මෙහෙ යනවා මේ අරමුණ හොඳට සියුම්ව දැක ගන්න අමාරු වෙනවා. ඒත් බඳු මට්ටමකදී තීක්ෂණ සමාධියක් අවශ්‍ය වෙනවා.
හොඳයි ස්වාමීන්
වහන්සේ පැහැදිලි. හොඳයි තේරුම්
ගන්න. ස්වාමීන් වහන්සේ
ගොඩක්
ඊළඟ දහම් ගැටලුව විචිත බඹරංජනියට ඉදිරිපත් කරන්න පුළුවන්. විචිත බඹරංජනිය ඔබට අන්මියුට් කරන්න පුළුවන් මයික් එක. හරි අපි ලංකේ නාට දෙමු අවස්ථාව ශාන්ති මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන් ඔබගේ දහම් ගැටලුව.
ඔබේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ස්වාමීන් වහන්සේ අද ඔබ වහන්සේ ප්‍රපංච කිරීම ගැන අද ඔබ වහන්සේ දේශනා පැවැත්වේ. ඒ අනුව මේ ස්වාමීන් වහන්සේ මට මම අත්දැකපු දේ කියන්නේ ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් දවස පුරාම ඒ කියන්නේ බුදුන් වහින අවස්ථාව හැර දවස පුරාම මේ බුදු අරමුණ හිත යටින් මෙනෙහි කිරීමක් කරනවද? මෙනෙහි කිරීමක් කරගෙන යනකොට එතකොට ඒක මේ වැසිකිලි කැසිලි කරන අවස්ථාවේදී යන්නේ නෙවිට මූණ කෑම කනකොට බුදුසා වදින අවස්ථාවේදී ඒක නම් කොහොමද බුදුගුණ සෙමෙනේ වෙනවන්නේ? දැන් මේ අවස්ථා හැම කෙනෙකුම දවස පුරාම වැඩ කරන අවස්ථාවේදී මේක බුදුගුණම යටින් ඉබේටම සී වෙනවා. ඒක ටිකටම කරගෙන යනකොට ওই ප්‍රපංච කිරීමක් නේද ස්වාමින් වහන්සේ සිදු වෙන්නේ. අනිත් එක ඒ අවස්ථාවේදී එතකොට මේ රාගය, ද්වේෂය, මෝහය සිතට ඇතුළත් වෙන විදියක් නැහැ. එතකොට ඒ අවස්ථාව තමයි අකුසල් සිතට ඇතුළු නොවන අවස්ථාව. ඒ අකුසල් සිදු හිත ඇතුළේ සිටුවේ අකුසලයක් පහළ වෙන්නේ නැහැ. ඒ ප්‍රපංච කිරීම දෙවන්සී මේ මිතර දේශනා කළේ. එතකොට මේ හිත එතකොට සංසුන් වෙලා යම් අවස්ථාවකදී වෙන කෙනෙක් ඇවිල්ලා කතා කරත් ඒකට උත්තර දෙන්න පුළුවන් නැමතත් ඉබේටම ඒක හිත යටින්ම අර මේ බුදු ගුණීට හිත ගැවෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක මේ කවදාවත කිසි කේන්තියක් හිමිකක් යන්නේ නැහැ හිතට. එතකොට ඒ අවස්ථාව නේද ස්වාමීන් වහන්සේ ප්‍රපංච කිරීමක්ද බුදු ගුණ ප්‍රපංච කිරීමක්? එතකොට කුසලයක් නේද ස්වාමීන් වහන්සේ වැඩෙන්නේ?
ඔව් ඒක තමයි. ඇත්තටම ඔව් හොඳ ප්‍රශ්නයක්.
හොඳ සතියෙන් ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එතකොට.
ඔව්.
එතකොට හොඳ සීය තිනවා. නමුත් යම් කෙනෙක් කතා කරගෙන කතා කරගෙන ඉන්නට පස්සේ නැවතත් හිත යනවා දෙන්න. අවුදු ගුණේ.
ඔව්.
ඒක තමයි දවස 30ම තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔබ අපි මේ TV බලන්නේ නැහැ. ඒ වගේම කිසිදයක් අපි සිදුවෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. බලවහනෙත් කමින් කරන්නේ.
හොඳ සූත්‍රයක් එනවා ද්වේදහ විතක්ක සූත්‍රය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තමන් වහන්සේ බුදු වෙන්න කලින් තමන්ගේ හිත දිහා හොඳට බැලුවා. හිතේ විවිධාකාර විතර්ක පහළ වෙනවා. ඉතින් ඒ අනුව තමන් වහන්සේ වර්ග කළා. මෙන්න මේවා කුසල විතර්ක, මෙන්න මේවා අකුසල විතර්ක කියලා ගොඩවල් දෙකකට හැදුවා. එතකොට කුසල විතර්ක මම පහල කරගත්තා වරදක් නැති නිසා. අකුසල විතර්ක නම් මම ක්‍රමානුකූලව ඒ ටික අයින් කරගත්තා. දැන් එතකොට අන්තිමට ඉතුරු වුණේ කුසල විතර්ක ටික පමණයි. එහෙම නේද?
එහෙමයි සර්.
ඔව්. දැන් එතකොට දැන් ඔන්න කුසල විතර්ක කරමින් ඉතින් උන්වහන්සේ කටයුතු කරනවා. ඒ කියන්නේ අවිහිංසා විතක්ක, අව්‍යාපාද විතක්ක, නෙක්ඛම්ම විතක්ක. දැන් ඒ විදිහට මේ එහෙම විතර්ක කරමින් දැන් මේ කුසල විතර්කමයි තියෙන්නේ. ඒවා පහල කර ගනිමින් වාසය කරද්දී උන්වහන්සේ කියන දැන් මේ කුසල විතර්කයක් වුණත් දිගට හිත හිතා ඉඳද්දී මගේ කයට හරි වෙහෙසක් දැනෙනවා. මනසට ටිකක් බරක් දැනෙනවා. කය වෙහෙස වෙනකොට මනසට බරක් දැනෙනකොට හිත සමාධියෙන් ඈත් වෙනවා. හිතේ තියෙන නිෂ්කලංක ගතිය, නිශ්ශබ්දතාවයෙන් දැන් හිත ඈත් වෙනවා. ඒ නිසා මම මොකද කළේ? හිත ඇතුළතම නවත්වාගෙන, හිත ඇතුළතම සංසිඳවාගෙන මම වාසය කරන්න උත්සාහවන්ත වුණා. දැන් ඒ මට්ටමේදී අන්න විතර්ක සමනය වෙලා, විචාර සමනය වෙලා. ඒ නිසා කුසල අපේ අකුසල විතර්ක ප්‍රහාණය සඳහා කුසල විතර්ක යොදාගත්තට වරදක් නැහැ. ඊට පස්සේ හැබැයි ඒ මට්ටමින් අතිසූක්ෂම මට්ටමට යන්න නම් අපි එන්න ඕනේ ඒ කුසල විතර්කත් සමනය කරව මට්ටමට. ඉතින් ඒකම තමයි ඇත්තටම අද අපි කතා කරපු සූත්‍රයේදීත් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් සේවනයේ කළ යුතු දේවල් තියෙනවා, සේවනයේ නොකළ යුතු දේවල් තියෙනවා. එයා ඒවා තේරුම් අරගෙන සේවනයේ කළ යුතු දේවල් සේවනයේ කරනවා. දැන් හැබැයි සේවනය කරන්නේ කුසල පැත්ත විතරයි. එතනදිත් බුදුරජාන් වහන්සේ කියනවා විතර්ක රහිත දේවල් තියෙනවා, විතර්ක සහිත දේවල් තියෙනවා. ඉතින් එතකොට විතර්ක රහිත පැත්ත තමයි බුදුරජාන් වහන්සේ වැඩියෙන් ලකුණු දීලා තියෙන්නේ. ඉතින් මෑනියොන්ට වැඩියෙන් ලකුණු ගන්න ඕනේ නම් විතර්ක රහිත පැත්තට තමයි යන්න තියෙන්නේ. නේද? නැත්තම් ඉතින් අර හැමදාම මේ පහළ පන්තියේ තමයි ඉන්න තියෙන්නේ. ඉහළ පන්තියේ තමයි විතර්ක නැති ලකුණු වැඩියෙන් හම්බෙන පන්තිය තියෙන්නේ. එහෙම කිව්වම තේරෙනවද?
තේරෙන්නේ
නැහැ ස්වාමීනි. ඇත්තට
කුසල විතර්කයක්
හිටපුට නිය අපි
දැන් වඩන්නේ.
ඒක තමයි කුසල, දැන් කුසල විතර්ක උනත් ඇති වෙලා නැති වෙලා යනවනේ නේද?
එහෙමයි.
එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දැන් මෙහෙම කියමුකෝ. චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංති පජානාති. දැන් මේකේ කුසලය මොකද්ද අකුසලය මොකද්ද? සරාගසිත කුසල මේ අකුසල හිතක් නේද? දැන් මොකද ඒක 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 රාගසිතක් නේ. දැන් වීතරාග හිත ගත්තොත් ඒක ඇවිල්ලා මේ කුසල හිතක් කියලා කියන්න පුළුවන්. ඒක නිකන් අයර නෙක්කම්ම සහගත සිතුවිල්ල විතර්කයක් නේද? දැන් හැබැයි ඔහොම බලමින් ඉඳද්දී බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා සමුදය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. දැන් මේ කරන ප්‍රකාශය මේ කුසල් අකුසල් දෙන්නටම සමානයි. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙතෙන්දි කුසල් අකුසල් ભેදයක් නැහැ. මේ කුසලයේ තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. කුසල විතර්කයේ තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. අකුසල විතර්කයේ තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. දැන් එතකොට තමයි විපස්සනාවට යා හොඳට හැරෙන්නේ. දැන් යාට කුසලයේ දිහා බලන්නෙත් අකුසලයේ දිහා බලන්නෙත් දැන් සමාන ආකල්පයකින්. එයා තේරුම් ගන්නේ මේකේ තියෙන යම් සමාන ගති ලකුණු. කුසල විතර්කයත් ඇතිලා නැතිලා යනවා, අකුසල විතර්කයත් ඇතිලා නැතිලා යනවා. ඉතින් ඒ නිසා ඒ ඇති වෙලා නැති වෙලා යන කුසල විතර්කයකින් අපිට සදාකාලික සැනසීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අමාරුද පුළුවන්ද? බැහැ නේද ඉන්නේ. ඉන්න කිව්වට ඉන්නේ නැහැ නේද?
ආ.
ඉතින් ඒ නිසා මේ ඔක්කොම සමනය කරගත්තොත් මොකද තත්ත්වේ?
ඔව් එතකොට ඒකින් පුළුවන්. එහෙම වෙනවා ස්වාමීන් වහන්සේ භාවනා වඩනකොට.
නෑ ඒක තමයි කියන්නේ. භාවනා වඩනකොට විතරක් නෙමෙයි දැන් අනිත් වෙලාවෙදිත් ඒ තත්ත්වේ පවත්වන්න උත්සාහන්ත වෙන්න. අනිත් වෙලාවෙදී දිගට ඒ කියන්නේ අපිට බුදු ගුණ වඩන්න අවශ්‍යයි, මෛත්‍රී වඩන්න අවශ්‍යයි, ඒක මුලදී කරන්න අවශ්‍යයි. හැබැයි ඉන් එහාටත් අපි යන්න ඕනේනේ. හැමදාම එතන ඉන්නේ නැතුව ඉතින් අර කුසල විතර්ක ටික පාවිච්චි කරලා අපේ තියෙන අකුසල් ටික දුරු කරලා ඒ తත්වය ගන්න අවශ්‍යයි. හැබැයි විපස්සනාවක් වඩද්දී මේ හැම දෙයකම තියෙන අනිත්‍ය ස්වභාවය, හැම දෙයකම තියෙන පෙළෙන ස්වභාවය, ඒවා අපේ පාලනයෙන් තොර ස්වභාවය, ඒවා තියෙන ෂණභංගුර භාවය, සංකත ස්වභාවය, ඒවා තමයි තේරුම් ගන්න. ඒවා තේරුම් ගන්න ගන්න ඒවා පොඩ පොඩ අතහැරි අතහැරි, ඒවා මගහැරි මගහැරි, ඊට පස්සේ සිතේ විතර්ක සමනය වෙච්ච මට්ටමක්, ප්‍රපංච සමනය වෙච්ච මට්ටමක් තමයි ළඟා වෙන්න, ළඟා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ මට්ටම තමයි වඩා ප්‍රණීතයි කියලා උනන්දු කරන්නේ.
ජාමිනාස සමහර විලාවට අරක කර කර හිටිය සමහර විලාවට මේ නිකන් දැනෙන්නේ නැති වගේ වැඩ ටික කරනවා. මොකද හිතට එන්නේ නැහැ මොකුත්.
අන්න ඒක හොඳයි. අන්න ඒක හොඳයි.
ඔව්. එහෙම අවස්ථාවල් තියෙනවා
ස්වාමීන් වහන්සේ. අන්න ඒක වර්ධනය කරන්න.
නමුත් අරක එනම තක්කාර. තක්කාරීකත් එනවා.
දැන් ඒක තමයි ඒක අර පුරුදු කරපු නිසානේ. දැන් පොඩ්ඩක් පොඩ්ඩක් දැන් මේ හිතට කියන්න ඔයා කියවන්න නැතුව ඉන්න කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. වැටුණා
පොඳුරු පෑදී
දිසාවෙන්.
හොඳයි හොඳයි. තේරුවන් සරණයි. හොඳයි තේරුවන්
සරණයි. ඊළඟ දහම් ගැටලුව ශ්‍රියා පතිරගේ මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
පංචි දහම් ගැටලුව අහන්න අවශ්‍යයි. සමිනාංශයේ පහසු වෙලාවක මේ ද්විතීය සමාධි පටිලාභ සූත්‍රය කියලා එකක් ත්‍රිපිටකය තියෙනවා. ඒකේ මොකද්ද සංක්ෂිප්තය කියලා පොඩි පැහැදිලි කිරීමක් පහසු වෙලාවක කරලා දෙන්න කියලා.
හොඳයි. ද්විතීය සමාධි පටිලාභ සූත්‍රය. හොඳයි. අපි එහෙනම් ඉදිරි අවස්ථාවකදී මේ සූත්‍රය ගමු එහෙමනම්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ තහම් ගැටලුව අජාත් සිල්වා මහතා ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ඒක කරන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම දැන් කියන්නේ අවුරුදු 18 දී වගේ ස්ටාර්ට් කරා මම භාවනා කරන්න හැබැයි මම පටන් ගත්තේ කසින භාවනාව.
හරි.
ඒක දැන් මට අවුරුදු 49ක් වෙනවා. එතකොට මම ඒ කාලේ පටන් අරගෙන මට ඒකෙදි නිමිත්තක් පහළ වුණා. මම මේ නිමිත්ත වර්ධනය කරා අවුරුදු ගාණක්.
ඔව්.
පස්සේ ඒ නිමිත්ත එක මම උපත් කියවලා එහෙම කරනකොට මම ඒක විදර්ශනා කරන්න පටන් ගත්තා.
අහහ්.
ඒ කියන්නේ
ඒ නිමිත්ත විදර්ශනා කළාද?
ඔව් ඒ නිමිත්ත මට හදක් වගේ සයන්ස් එකට ලොකුට හොඳටම පැහැදිලිව තේරෙන ගත්ත කාලයක්. ඒ කියන්නේ උදේවල් ඇස් අරගෙන වහගෙන ඒ දෙකේදීම පැහැදිලිව පේන්න පටන් ගත්තට පස්සේ ඒක මම හිතන්නේ අර මම කියමු පොතකින් දැකලා කොහොමයි විදර්ශනා පැත්තට යන්න ඕනේ කියලා හිතලා මම ඒක විදර්ශනාවට ඒ කියන්නේ ඒක මෙනෙහි කරන්න අමතරව ඒක ගැන කියන්නේ ගැඹුරින් බලන්න පටන් ගත්තා. එතකොට මම ඒක දුවා පොඩි නිකන් අර වතුර බබුළු වෙනවා වගේ ඒක ඇවිල්ලා පොඩි බිඳිත් වලින් හැදිච්ච දෙයක් කියලා. පස්සේ ඒක මේ විදිහටම ඒ ගැන මෙනෙහි කරගෙන යනකොට ඒ බිඳිත් නිකන් අර මේ කොත්තමල්ලි එක කුතුකුල කොට එන බබුළු වගේ ගොඩ එන්න ගත්තා. ඔව්. පස්සේ ඒක දැන් කාලයක් ගිහින් මම ඒක ඊට පස්සේ ඒක අර හිතට කරදරයක් වැඩ කරන්න තමයි නිසා මම මේක ඒක අමතක කරා.
හරි.
හැබැයි අර ඒ අර අර එන ගතිය ඒ මිනි කියන ගතිය පස්සේ වර්ධනය වෙලා දැන් මට සාමාන්‍ය රූපයක් බලනකොට ඒ කියන්නේ අර TV එකක් ගහපුවාම අර එන්නේ චූටි ඩොට් 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 ඉන්නේ ඇවිල්ලා යන්නේ පිච්චස් නැති වෙලාවට
ඔව්
අන්නේ තත්ත්වෙට රූපේක පේනවා සාමාන්‍යයෙන් මට වහන මේ රූපේ බලන්නත් පුළුවන් නැත්නම් අර පිණිති බලන්නත් පුළුවන්.
හරි හරි. හරි. දැන් මහත්තයා මේ ඇත්තටම දැන් ඔය කසිනයක් වගේ එකක් එහෙම විපස්සනාවට හරවන්නේ නැහැ. මොද ඒක ඇවිල්ලා අපි හිතින් හදාගත්ත එකක්නේ. දැන් සාමාන්‍යයෙන් විපස්සනාවට හරවන්නේ හැමතිස්සෙම තියෙන දේවල්. නැත්තම් දැනෙන දේවල්. කියලා අපි හිතින් හදපු දේවල් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් දැන් මහත්තයා ඔය කරපු වැඩේ නිසා හිතේ එකඟතාවයක් දැන් වර්ධනය වෙලා තියෙනවා. යම්කිසි සමාධි මට්ටමක ඒකාග්‍රතාවයක් වැඩිලා තියෙනවා. ඒක හැබැයි ප්‍රයෝජනයි. ඒ නිසා ඒ ප්‍රයෝජනේ ගන්නයි තියෙන්නේ. දැන් නිකන් සරලව කියනවා නම් දැන් හිතන්න මහත්තයා වාඩි වෙලා ඉඳගෙන ඉන්නකොට තමන්ගේ එක අතක් මත එක අතක් තියාගෙන ඉන්නවා. එක පාදයක් මත තව පාදයක් ස්පර්ශ වෙනවා. දැන් ඔතන යම් දැනීම් ටිකක් තියෙනවනේ. දැන් තද ගතියක් දැනෙනවා, රළු ගතියක් දැනෙනවා, ඒ දෙක අතර උණුසුමක් දැනෙනවා, එක අතක බර අනිත් අතට දැනෙනවා. ඔන්න ඔය වගේ ඔන්න ඔය ලක්ෂණ ටිකට අපි කියනවා ධාතු ලක්ෂණ කියලා. ඔන්න ඔය ටික බලන්න ගත්තොත් ඔතෙන්ට ඔය සමාධිය කිට්ටු කරාවේ. සමාධිය ඔතෙන්ට හේතු වෙනවා නැත්නම් ඕකට උදව් කරනවා. එතකොට මුළු කයම ඔය බිනිති බවට පත් වේවි. එහෙම වෙලක් තියනවද? කය, ඒ කියන්නේ කයට දැන් අවධානය ගන්න. තමන්ගේ කයටම අවධානය යොමු කළා. කයේ දැනෙන තද ගති, කයේ දැනෙන රළු ගති, කයේ දැනෙන උණුසුම් ගති, කයේ දැනෙන සිසිල් ගති, කයේ දැනෙන බර ගති. ඔන්න ඒ වගේ ඒ මූලික මට්ටමේ නැත්නම් ප්‍රාථමික මට්ටමේ ලක්ෂණ විමසා බලමින් ඒවට මොකද වෙන්නේ කියලා තේරුම් ගනිමින් දෙකට කරගෙන යන්න. හිත නිශ්ශබ්දව තියාගන්න, හිත සංසුන්ව තියාගන්න, ඒකාග්‍රව තියාගන්න. ඒකාග්‍ර වෙච්ච ඒ හිත මේ කයේ දැනෙන මේ විවිධ ලක්ෂණ විමසා බලමින් කටයුතු කරන්න. එතකොට කය සම්පූර්ණයෙන්ම ඔය බිනිති වගේ තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. එතන අපි තව ගැඹුරකට යන්න පුළුවන්. ඒ හරහා ඉස්සරහට යන්න පුළුවන්. ඒක අමතක වුණාට වරදක් නැහැ. මොකද ඒක ඇවිල්ලා මනසින් හදාගත් එකක්නේ. ඒක මනසින් හදාගත්තේ එකක් නිසා ඒක නිවැරදි අරමුණක් නෙමෙයි. නිවැරදි විපස්සනාවට ගන්න හොඳ අරමුණක් නෙමෙයි. දැන් මේ අපි කතා කරන්නේ මහතර දැනෙන දෙයක්. මේක හිතින් හදපු දෙයක් නෙමෙයි. දැන් හිතන්න එක අතක් මත එක අතක් තියාගෙන ඉන්නකොට ඒ දැනෙන උණුසුම ඇවිල්ලා මහත්තයා මනසින් හදන එකක් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා දැනෙන දෙයක්. ඒකයි එතකොට ඒ අවස්ථාවේදී හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. අන්න ඒක තමයි දැන් බලන්න තියෙන්නේ. තේරුණාද? ඒවා නැවත නැවත තේරුම් සක්මන් භාවනාවත් කරන්න. සක්මනේදීත් අන්න ඒ වගේ මේ පාදය වදිනකොට දැනෙන දේ. තද ගති වෙන්න පුළුවන්, රළු ගති වෙන්න පුළුවන්, උණුසුම් ගති වෙන්න පුළුවන්, සිසිල් ගති වෙන්න පුළුවන්. අන්න ඒවා නැවත නැවත විමසා බලමින් ඒවට මොකද වෙන්නේ කියලා තේරුම් ගනිමින් බලබලා කටයුතු කරන්න. හිත නිශ්ශබ්දව තියාගන්න. මේකෙන් අර තේරුම් ගැනීම සඳහා අර ඒකාග්‍රතාවය පාවිච්චි කිරීමයි කරන්නේ. හොඳයි.
ඊළඟට හම් ගැටලුව බන්දු අබේරා නාය ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මගේ මේ භාවනාව ගැන ගැටලුවක්. මම පහුගිය මාස 4:30 විතර දවසට අඩු ගන්න එක වාරයක් භාවනා කරනවා. ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේලාගේ උපදේශ නිසා සක්මන් භාවනාව කරනවා. විනාඩි 40ක් ඉඳලා පැයක් විතර වෙන කරනවා. ඒ කාලේ ඇතුළත දැන් වෙනකොට මට හිතෙන්නේ සක්මන සාමාන්‍ය හොඳ තත්ත්වයකින් කරනවායි කියලා. සක්මන පටන් අරගෙන එළියේ අපේ ඩ්‍රයිවර් එක දිගේ ඒක හෝස් සර්ෆස් එකක්. එතකොට එක වේදනාවන් එක එක තැන තියෙන්නේ. ඉතින් හෙමින් ඇවිදිනකොට අත් දෙක ඉස්සරහින් තියාගෙන මට පීවර 10ක් 15ක් යනකොට අඩිවලට පුළුවනි හිත තියාගන්න. ඒක දැනෙනවා. ඒ රළු ගතිය, සොෆ්ට් ගතිය දැනෙනකොට මට හිතෙනවා ඒක දැනෙනවා කියලා. ඊළඟට උල් වගේ බොහොම තද ගතිය දැනෙනවා, කකුලට රිදෙන වගේ. එතකොට ඒක දැනෙනවා. ඒක සමහර තැන් වල තියෙනවා මේ දෙත ගතිය වගේ මේ තැන්. ඒ තැන් දෙත වගේ සිසිල් තැන් සිසිල් වගේ රස්නේ ඇති තැන් රස්නේ වගේ දැනෙනවා. හැබැයි මේ අතරතුරේ මගේ හිත වෙන ඒවට යනවා. හුඟක් වෙලාවට වෙන්නේ ඉස්සෙල්ලා අත්දැකපු අත්දැකීම ගල ඇනිච් එකක් කකුලේ තාමත් හිතනවා. අර ගල ඇනුනා ඒ වෙලේ. ඒ ගැන මම කතා කරන්න ඕන. ඒ වගේ තත්පර දෙක තුනකට කලින් වෙච්ච දේවල් ගැන තාමත් හිතෙනවා. ඒතර මම හිතනවා දැන් මම ඉන්න ඕන එතන නෙවෙයි, දැන් මෙතන කියලා මතක් කරගෙන මම හිතන්නේ අඩි 15ක් 20ක් ඇවිදි තෑකි හිත තියාගෙන. ඔය විදිහට තමයි ඉතින් ඇවිදීම යන්නේ. ඒ අතරේ මට ඔය ඇවිදීම කඩන්න වෙනවා. මගේ අවස්ථාවක් තියෙනවා මේ ටොයිලට් එකට යන්න හදිස්සියේ. ආයි ඇවිල්ලා ඔබ පටන් ගන්න. ඊට පස්සේ තමයි යන්නේ ආනාපාන සතිය වඩන්න. ආනාපානය කරන්න ගියාම මම ඉස්සෙල්ලා බුදුන් වඳිනවා. ඊළඟට රිලැක්ස් වෙනවා විනාඩි 5ක් විතර. ඔළුවේ ඉඳලා කකුල් දෙකට, කකුල් දෙකේ ඉඳලා ඔළුවට මසල්ස්, ජොයින්ට්ස්, බෝන්ස් කියලා හිතලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරනවා. සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් වගේ. ඊට පස්සේ තමයි ආනාපාන සතිය පටන් ගන්නෙ. ආනාපාන සතිය
පටන් ගන්න යනකොට මෛත්‍රී භාවනාව ඉවර වෙනකොට දැනෙනවා ටිකක් මේ ආනේ බොහොම අඩු වීගෙන ඇවිල්ලා හුඟක්ම නෙවෙයි රළුම නැහැ ටිකක් සොෆ්ට් වගේ ඇවිල්ලා හැබැයි දැන් මෙතන නාහේ දිහා බැලුවම මට දැනෙන්නේ නැහැ ආශ්වාස ප්‍රශ්වාස වෙන තැනක් කියලා දැනෙන්නේ නැහැ හැබැයි මම දන්නවා ආශ්වාස ප්‍රශ්වාස වෙන බව ඉතින් ඔහොම ටිකක් වෙලා ඉන්නකොට තමයි තැනක් දැනෙන්නේ සීතල උෂ්ම ගන්නකොට සීතලයි උෂ්ම පහල දානකොට රස්නේ වගේ ඒ නහය අග තොලේ උඩ ඒ හරිය දැනෙන්න පටන් ගන්නවා ඉතින් ඕක සෙමින් අඩු වෙලා ගිහිල්ලා සමහර දාට ඉතාම කෙටි ඉතාම සියුම් වෙනවා කෙටි වෙලා ගිහිල්ලා අන්තිමේදී මට දැනෙනවා දැන් මේක නතර වෙන්න හදනවා කියලා. එතකොට මගේ කකුලේ නිකන් එනවා ගෙඩි ගෙඩි වගේ ලම් ලම් වගේ එනවා වගේ දැනෙනවා. හැබැයි ඒ උෂ්ම නැති වෙන්න යන්න හදනකොට මට ගාස් එකක් එනවා බයක් එනවා. ඇවිල්ලා ලොකුට උෂ්මයක් එනවා. ඔය විදිහට තමයි ඒක වෙන්නේ ඒක නිසා මට කවදාවත් තවම බැරි වුණා සමාධියකට යන්න. ස්වාමීන් වහන්සේ මම මොකක්ද මේකට කරන්න ඕන කියලා මගේ හිත කරදර කරනවා දැන් ඉතින්. මගේ ඇන්සයිටි එකක් තියෙනවද දන්නේ නැහැ මම මෙතෙන්ට යන්න ඕන කියලා එහෙම තියෙනවද දන්නේ නැහැ.
ඔව් අන්න ඒ වුමනාව අයින් කරගත්තා නම් සාර්ථක වෙනවා. ඒක තමයි. දැන් කියන්නේ මේ දැන් අපි හුඟක් බලාපොරොත්තු වෙනකොට දැන් අන්නතෙන්ට යන්න ඕනේ අන්නතෙන්ට යන්න ඕනේ ඊයේ නම් වැරදුනා අද නම් කොහම හරි යනවා කියලා අර එහෙම හිතනකොට හරි අමාරුයි. ඒ හින්දා ඕක يعني අපි ලොකු දෙයක් විදිහට සලකන්න ගියොත් අර හුස්ම රැල්ල සංසිඳීම කියන එක මහා ලොකු දෙයක් කරගත්තොත් ඉතින් එතකොට හිත එතෙන්ට එනකොට නිකන් මේ අදිමදි කිරීමක් එහෙම නැත්නම් හිත මේ නොසන්සුන් වීමක් වෙන්න පුළුවන්. ඉතින් ඕක නිකන් සාමාන්‍ය දෙයක් මේ මහා දෙයක් නෙමෙයිය. මේ ඕක වෙනවනම් වෙද්දෙන් නැත්තත් ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා අන්න ඒ වගේ හිත නිකන් උපේක්ෂා කරගන්න. හිතට ඒක මහා ලොකු ඉලක්කයක් විදිහට දෙන්න එපා. ඉතින් ඇත්තටම ඔතන නෙමෙයි ප්‍රධාන දේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් මහත්තයා ඔය දැකලා තියෙන්නේ මේ වෙලාවදී නම් දැන් හොස්පරැල්ලා සිසිල් මේ වෙලාවදී නම් උණුසුම් කියලා අන්න ඔය තෝරා ගැනීම මට්ටම බොහොම ප්‍රමාණවත්. කියන අනිවාර්යයෙන්ම හොස්පිටල් සංසිඳිච්ච මට්ටමටම යා යුතුයි කියලා නැහැ. ඒක වෙනවනම් ඒකත් වැරදකුත් නැහැ. මම මේ මට්ටමේදී මහත්යට පේන මට්ටමේදී මේ වෙලාවදී නම් උණුසුම මේ හොස්පිටල් උණුසුම් මේ වෙලාවදී නම් සිසිල් මේ වෙලාවදී නම් දිගයි මේ වෙලාවදී නම් කෙටි මේ වෙලාවදී නම් ඇතුළටද ඇතුල් වෙන ගතියක් දැනෙනවා මේ වෙලාවට පිටතට ඇතුල් වෙන ගතියක් දැනෙනවා. ඔන්න ඒ වගේ අර ඒ දැනෙන සියුම් ගති ලක්ෂණ ටික හඳුනා ගන්න පුළුවන් නම් ඒ ටික තමයි ඇත්තටම account එකට යන්නේ. ඒ ටික තමයි ඒවා පුළුවන් තරම් බලන්න.
ඒ ටික දැනනවා ස්වාමීන් වහන්සේ.
මොකද එතනින් තමයි ඇත්තටම අපිට ප්‍රඥාව පැත්ත වර්ධනය කරගන්න. එහෙම නැත්නම් අරමුණ විමසීම නැත්නම් අපි කියන්නේ clear comprehension කියලා. අරමුණ ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. මේ අපි මේ මොහොතේදී අත්දකින අරමුණ දිහා කොහොම සියුම්ම බලනවා. සියුම්ම බලන්න අපි තුළ ඒ ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. එතන තමයි ඇත්තටම විපස්සනාවට ප්‍රයෝජනවත් වෙන නැත්නම් විපස්සනාවේ ඒ එන නුවණක් වැඩිම සඳහා උපකාර වෙන කටයුතු සිද්ධ වෙන්නේ එතන. ඉතින් ඒක බලමින් වාසය කරන්න. එතකොට ඒ කුස්පදරල්ල සංසිඳුණත් එකයි නැතත් එකයි.
හොඳමයි හඳුරුවේ.
හොඳයි.
ඒක ලොකු සැනසීමක් ටික අහන්න තියෙන එක. මොකද අපි හැම තිස්සේම අහන්නේ ඔකේ අනිත් පැත්ත.
ඔව් ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන හිත සමාධිමත් වීම ගැනනේ. දැන් ඔය හිතේ සමාධිමත් වීම කියන එකයි එක පැත්තක්. ඒක ඉතින් සමත පැත්ත. නමුත් අපි වැදගත් වෙන්නේ ඊටත් වඩා මේ හැදිච්ච සමාධිය උපයෝගී කරගෙන අරමුණ තේරුම් ගැනීම. ඔය මට්ටමේදී. එතකොට අරමුණ තේරුම් ගන්න අපිට දැන් පුළුවන් නම් මේ වෙලාවේදී මට උණුසුමක් දැනෙන්නේ, මේ වෙලාවේදී සිසිලසක් දැනෙන්නේ, මේ වෙලාවේදී ඉක්මනට යන ගතියක් දැනෙන්නේ, මේ වෙලාවේදී හිමින් යන ගතියක් දැනෙන්නේ, මේ වෙලාවේදී වැඩි වෙලාවක් මේක ස්පර්ශ වෙන ගතියක් දැනෙනවා, මේ වෙලාවේදී අඩු වෙලාවක් ස්පර්ශ වෙන ගතියක් දැනෙනවා, මේ වෙලාවේදී නම් නහය ඇතුළත ස්පර්ශනව දැනෙනවා. ඔය වගේ අර මේ සියුම් සියුම් ගති ටික ලක්ෂණ ටික තේරෙනවා නම් ඒක වැඩි වෙලාවක් අධ්‍යයනය කරමින් වාසය කරන්න. ඒක දිහා හොඳට ඉන්වෙස්ටිගේට් කරන්න. ඒක හොඳට තව තව සියුම්ව දකින්න උත්සාහන්ත වෙන්න. ඒක තමයි වැදගත් වෙන්නේ.
දැන් එහෙම සියුම් වෙලා යනකොට ඊට පස්සේ දැන් මෙතෙන්ට යවේය කියලා.
නෑ නෑ එහෙම එකක් නෑ. එහෙම අවශ්‍ය නෑ. එහෙම යා යුතු නෑ.
ඒක ඉබේම වෙන දෙයක් වෙනවනම්.
නෑ ඕ අනිවාර්යයෙන්ම. වෙනවනම් ඉබේම වේවි. දැන් මහත්තයා මෙහෙම හිතන්නකෝ. දැන් අපි කලගෙඩියක් තියලා ටැප් එකක් යටින් ඔන්න වතුර බින්දුව බින්දුව වැක්කිරෙන තියෙනවා. දැන් එතකොට ඕකේ මොකද්ද වෙන්න තියෙන්නේ?
වතුර ඇවිල්ලා වතුර බිමට වැටෙනවා ඉබේ.
නෑ ඉතින් ඒ කියන්නේ අපි ගාන්ට ටැප් එක යට කලගෙඩිය තියලා තියෙනවා නම් අපි දුමු මහා ගොඩක් වැක්කිරෙන්නෙත් නෑ. අපි දුමු බින්දුව බින්දුව වැක්කිරෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඉතින් කලගෙඩිය තියාගෙන පොඩ්ඩක් බලන් ඉන්නනේ තියෙන්නේ. නේද? එතකොට ඒ ක්‍රියාව නැවත නැවත සිදුවීම හරහා තමයි කවදා හරි මේ කලේ උතුරලා යන්නේ. නේද? ඔය වගේ තමයි අපි දැන් මේ සතිමත් වෙච්ච අරමුණ දිහා හොඳට සූක්ෂමව නුවණින් බලමින් වාසය කරනවා. ඔන්නේ නුවණින් බලමින් වාසය කිරීම තුලින් තමයි අපි තුල බොහොම දසමේ දසමේ ප්‍රඥාව වැඩෙන්න ගන්න. එතකොට ඒ එතනදී තමයි අපි තුල කවදා හෝ ප්‍රඥාවේ මුහුකුරා යාමක් ඒ පරිණත වීමක් සිද්ධ වෙන්නේ.
මම හුඟක් වෙලාවට දකි බලනවා. ඔව්. උෂ්ම ඉහළට යනවා. ඒ පොයින්ට් එක දිගේ උඩට යනවා, පහළට යනවා. සමහරලාට වැඩිගායි, සමහරලාට කොටයි, සමහරලාට හුඟක් දිගයි. මට මකටනේ
ඒ විමසීම තමයි හොඳ. දැන් අන්නේ විමසීම දෙකට කරන්න.
මේ 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 ඒකේ කොහෙතරම් කොට වෙනවද, දිග වෙනවද බලාපොරොත්තු වෙන්නේ නැති.
අනිවාර්යයෙන්ම කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි පූර්ණ නිදහස දීලා තිනවා කයට, හුස්ම රැල්ලට යා කැමති විදිහකට හැසිරෙන්න. අපි යාට මුකුත් මේ ඇජෙන්ඩා එකක් දෙන්න යන්නේ. එයාට පුළුවන් එයා කැමති විදිහට හැසිරෙන්න. අපිට තියෙන්නේ අඩියක් පස්සට අරගෙන නිරීක්ෂණය කරන්න විතරයි.
හොඳයි ස්වාමීන් වහන්සේ, මේ එහෙම නැත්නම් මගේ අඩුපාඩුවක් නැහැ මෙතන ස්වාමීන් වහන්සේ කියන්නේ.
නෑ, ඔය නිරීක්ෂණය වැඩි කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඉතින් අර බලාපොරොත්තුවක් වැඩි විශේෂ දෙයක් ඕනේ නැහැ. අපි අර දිනපතා කරන ඔය කටයුත්ත දිගට කරගෙන යනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. සක්මනේදිත් හැබැයි ඒ දැන් ඔය මං කිව්වා ආකාරයෙන්ම බලන්න පුළුවන් නම් වඩා වටිනවා. ඒ කියන්නේ පාදයේ ස්පර්ශ වෙද්දී එතන මොකද්ද වෙන්නේ, මොනවද අලුතෙන් මට දැනගන්න තියෙන්නේ. මේ වෙනකොට නම් මං ඔන්න තද ගතිය කියන එක හඳුනගෙන තියෙනවා. මෙතන නැද්ද ගොරෝසු ගතියක්, මෙතන නැද්ද උණුසුම් ගතියක්, මෙතන නැද්ද සිසිල් ගතියක්, මෙතන නැද්ද නිකන් අපිටම බර ගතියක්, සැහැල්ලු ගතියක් කියලා අන්නේ ලක්ෂණ විමසන්න පටන් ගන්න.
මට හුඟක් වෙලාවට දැන් මෙකැනිකල් සයිඩ් එක නම් හොඳට පේනවා. ඒ කියන්නේ එක අඩියක එක තැනක් විතරයි එක තැනක තියෙන්නේ, අනිත් අඩියේ ඒ සමාන තැන නැහැ. බිම තියෙන්නේ different points. හැමතිස්සෙම එක අඩියක් නම් බිම තියෙන්නේ, ඒක තියෙන්නේ කෙලින්ම කකුලට vertically down. අද වෙන්නේ ඒ වගේ. අපි science background එකින්ද වෙන්නේ නැති stability වගේ ඒවා. දන්න හින්දා එහෙම හිනවද දන්නේ නැහැ. ඒක පේනවා.
අන්න හරි. ඒක පෙන්වන්නට කමක් නැහැ. ඒ ඔස්සේ දිගට හිත හිතා යන්න එපා හැබැයි. ඒ කියන්නේ සිතුවිලි පහල කර කර පොත්වල තිබිච්ච දේවල් කල්පනා කර කර ඉගෙනගත් දේවල් කල්පනා කර කර අර සිතුවිලි මේ අත්දැකීම එක්ක මිශ්‍ර කරන්න එපා. හැබැයි අත්දැකීම හොඳට සංසුම් මනසින් නිරීක්ෂණය කරාට කිසිම වරදක් නැහැ.
හොඳයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි.
මම තව ටික දවසින් සාන්මහස්සේක ආයෙත් කතා කරලා බලනවා.
හොඳයි හොඳයි.
දහම් ගැටලුව අයිරින් සුබසිංහ මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මගේ පොඩි ගැටලුවක් ස්වාමීන් වහන්සේට කියලා පැහැදිලි කරගන්නයි කතා කරන්න අවසරයි. ස්වාමීන් වහන්ස, පරාමර්ශනය කියන්නේ සිහියෙන් ඉන්න වෙලාවට යම් යම් අරමුණු කුසල පැත්තර මෙනෙහි කරන එකද, එහෙම නැත්නම් නිකම් අකුසල කුසල නැතුව නිකම් අරමුණු ගැන මෙනෙහි නැවත නැවත මෙනෙහි කිරීමද කියලා ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ අතීතයේ ගැනනේ අපි උදේ මෙනෙහි කරන්නේ, ඒකයි මට පැහැදිලි කරගන්න ඕනේ ස්වාමීන් වහන්ස. අවසරයි.
ඇත්තටම වචන දෙකක් තියෙනවා. එකක් තමයි පරාමර්ශනය, අනිත් එක තමයි සම්මර්ශනය. පරාමර්ශනය කියලා කියන්නේ අපි දැඩිව ග්‍රහණය කරනවා කියන එක. අපි නිකන් දැඩිව අල්ල ගන්නවා, දැඩිව ග්‍රහණය කරනවා මේ කියන අර්ථය තමයි පරාමර්ශනයේදී තියෙන්නේ. දැන් සම්මර්ශනය කරනවා කියන්නේ ඒක නෙමෙයි. සම්මර්ශනයේදී කරන්නේ අපි බොහොම සූක්ෂමව අල්ලනවා. දැන් සූක්ෂමව තේරුම් ගන්නවා. සූක්ෂමව ඒ ගැන විමසා බලනවා. එනිසා විපස්සනාවේ තියෙන්නේ පරාමර්ශණය නෙමෙයි සම්මර්ශණය. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම්, අපි ඉන්දිකට්ටකට නූලක් දානකොට ඉන්දිකට්ට සියුම් වල්ලන්නේ, නූලක් සියුම් වල්ලන්නේ. එතකොට ඒ සියුම් වල්ලගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. එතකොට තමයි මේ කටයුත්ත සාර්ථක වෙන්නේ. අන්න ඒ වගේ අපි මේ සම්මර්ශණය කරනවා කියලා කියද්දී කෙරෙන්නේ මේ වර්තමාන වශයෙන් පැන නගින අරමුණු. අතීත අරමුණුත් නෙමෙයි, අනාගත අරමුණුත් නෙමෙයි, මේ මොහොතේ පහළ වෙන, මේ මොහොතේ හටගන්නා අරමුණු දෙහා බොහොම මැදහත්ව බලාගෙන ඉන්නවා. සියුම්ව බලාගෙන ඉන්නවා. අඩියක් පස්සට අරගෙන බලාගෙන ඉන්නවා. ඒකට වෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. අපි අත දාන්න යන්නේ නැහැ, ඒවා වෙනස් කරන්න යන්නේ නැහැ. අපි කරන්නේ ඒක දිහා බලාගෙන හොඳ විමසිල්ලෙන් ඒක වෙනස් වෙන හැටි තේරුම් ගන්නවා. ඔන්න ඕකට අපි කියනවා සම්මර්ෂණය කියලා.
ස්වාමීන්
වහන්සේ, එතකොට පරාමර්ශණය කියන්නේ එතකොට භාවනා කරන එක්කෙනෙක්ට අදාළ ක්‍රියාවක් නෙමෙයිද කියලා? නෑ, ඒක තමයි. පරාමර්ශණය වෙන්නේ අපි තුල තියෙන එක්තරාන්දමක දෘෂ්ටිගත වීම නිසා. අපි දෘෂ්ටි පරාමර්ශණය කියලා එහෙම යෙදෙනවා. يعني හිතන්න දැන් යම්සි කෙනෙක් වැරදි දෘෂ්ටියක් ගන්නවා. එයා ඒක දැඩිව ග්‍රහණය කරනවා. එයා ඒකමයි හිතන්නේ, ඒකමයි පිහිටාගෙන ඉන්නේ. කවුරුත් කිව්වට ඒක වෙනස් කරන්නේ නෑ. අන්නේ මට්ටමල තමයි පරාමර්ශණය කියලා කියන්නේ. ආ, දැඩිව ග්‍රහණය කරගෙන ඒකෙම එල්බගෙන කවුරුවත් කිව්වට පිළිගන්නේ නැතිව ඒක තුලම මුල් බැසගෙන ඉන්න අන්නේ මට්ටමට පරාමර්ශණය කියලා කියනවා. ඒ නිසා අපි විපස්සනාවේදී දුර කරගත යුතු මට්ටමක් තමයි පරාමර්ශණය කියලා කියන්නේ. ළඟා කරගත යුතු මට්ටමක් නෙමෙයි, ඉවත් කළ යුතු මට්ටමක් තමයි පරාමර්ශණය කියලා කියන්නේ.
හොඳයි සවනස, ගොඩාක් පිළිසිඳ වෙනවා.
හොඳයි.
පැහැදිලි උත්තරයක් ලැබුණා.
තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අද අපේ පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනෝ. මේ තුලින් අපි රැස් කරගත්තා වූ සීලම කුසල් දෙවියන් ඥාතීන් සීල ලෝකවාසීන් සමග බෙදා හදාගමු. ඒ වගේම පුංචි මා දෙනුම් දීමකුත් කරලා තිනවා. එන සතියේ ඉඳන් මම මේකේ තියෙන කරුණ ඉදිරිපත් කරනවා. ඕස්ට්‍රේලියාවේ දිවා ආලෝකයේ ඉතිරි කිරීමේ කාලය ලබන සතියේ ආරම්භ වන පැවින් 3 වෙනිදා ඔක්තෝබර් 3 වෙනිදා මෙම වැඩසටහන සිඩ්නි, මෙල්බර්න්, කැන්බරා වේලාව 12:30 ආරම්භ වෙනවා. හැබැයි ලංකාවේ වෙලාවේ වෙනසක් නැහැ. ලංකාවේ වෙලාව උදේ 7:00 තමයි ආරම්භ වෙන්නේ. හොඳයි, ඒ දරුන් දීමත් සමග එහෙමනම් අපි සම්ප්‍රදායානුකූලව ඉත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතා ජම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතා ජම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං මුල්ලමීනේ මයාලත්තං පස්සිතුම් වන්දි තුන් වරං ශාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටිය ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.